හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න 40ක් 45ක් විතර තියෙනවලු. ඒ සියලු ප්‍රශ්න වලට බලාපොරොත්තු වෙනවා හේතුඵල ධර්මයට අදාළව පිළිතුරු සපයන්න. ඒක සඳහා ඊට පෙර අද මේ පොසොන් දවසේ බොහොම කෙටි කරුණු කීපයක් විනාඩි 10ක් හෝ 15ක් තුළ කරුණු කාරණා කීපයක් සඳහන් කරන්න ඕන, කාගේත් දැනගැනීම සහ වැදගත්කම නිසා. පළවෙනි කාරණේ තමා මේ බුද්ධාගම ඉන්දියාවෙන් ලංකාවට ගෙනාවා. ඒක කවුරු කොහොම කෙසේ කිව්වත් බුද්ධාගම ගෙනාවේ ඉන්දියාවෙන් නම් ලංකාවට. ඒක සහතිකයි, සත්‍යයි. හැබැයි බුද්ධ ධර්මය නම් ඉන්දියාවෙන් හෝ වෙන රටකින් වෙන ලෝකෙ කොහෙන්වත් මේ හෙළබිමට, මේ බුද්ධ දීපයට, මේ ජම්බුද්දීපයට කවුරුවත් ගෙනාව දෙයක් නෙමෙයි. ඒ නිසා බුද්ධ ධර්මය, නිවන් දකින මඟ, බුද්ධ ධර්මය මේ හෙළබිමේ උපන් ධර්මයක්. හෙළබිමේ අතීතයේ පටන් සියලු බුදුවරු බුදු වෙලා මේ නිවන් දකින බුද්ධ ධර්මයේ හෙළබිමේ උපන්, හෙළබිමේ තිබුණු ක්‍රියාත්මක වූ දෙයක්. නමුත් බුද්ධාගම පිටරටින් ලංකාවට, ඉන්දියාවෙන් ලංකාවට ගෙනාවා. හැබැයි එකක් කියන්න ඕන, මිහිඳු හාමුදුරුවෝ එහෙම කිසිම බුද්ධාගමක් මේ ලංකාවට ගෙනාවේ නැහැ. බුදු හාමුදුරුවෝ ඒ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 280කට 85කට අතර කාලය තුළ මිහිඳු හාමුදුරුවෝ මේ බුද්ධාගමක් ගෙනාවේ නැහැ. බුද්ධ ධර්මයක් නැවත ස්ථාපිත කරන්න, නැවත මේ මැරි මේ වැළලී තිබුණු නියම නිවන් මඟ හෙලිපෙලි කරන්නට මිහිඳු හාමුදුරුවෝ නිවැරදි මාර්ගයක් අනුගමනය කළා. ඒ නිසා නැවත බුද්ධ ශාසනය නගා සිටවන්නටයි මිහිඳු හාමුදුරුවෝ සියලු කරුණු කාරණා කරලා තියෙන්නේ, කියලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. ඒක කවුරුත් තේරුම් ගත යුතුයි. ඒක නිසා මේ සියලු පින්වතුන් තේරුම් ගත යුත්තේ මේ ආගම මොකද්ද, ධර්මය මොකද්ද, මේ දෙකේ වෙනස මොකද්ද. බුදුහාමුදුරුවෝ මේ ජම්බුද්දීපේ මේ හැලබිමේ බුද්ධත්වයට පත් වෙන කාලෙත් ලෝකේ හැම රටකම වගේ පෙරදිග විශේෂයෙන්ම ඉන්දියාවෙත් ලංකාවෙත් ආගම් බොහෝම ගණනක් තිබුණා. ඉන්දියාවේ තිබුණා උපනිෂද් ධර්මය, ඒ වගේම ජෛන ධර්මය, වේදාගම, සිවාගම, පතංජලි ආගම, අර සද්ශාස්ත්‍රවරු නොයෙකුත් ආගම් තිබුණා. ඒ වගේම බුදුහාමුදුරුවෝ බ්‍රහ්මජාල සූත්‍රයේ පැහැදිලිව පිරිසුදුව දේශනා කළ තියෙනවා ආගම් 62ක් තිබුණා කියලා. ඒ ආගම් අද මේ තියෙන ආගම් වගේ නෙමෙයි, බොහොම බලවත් අභිඥාලාභීන්. දැන් ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, ජටිල කාශ්‍යප, අර බමුණු ආගමේ අය, එයා අතර අභිඥාලාභී, ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් රහතුන්, රහත් කියලාමයි තියෙන්නේ ත්‍රිපිටකේ. ඒ රහත් අය හිටියා ලක්ෂ ගාන ගයා කාශ්‍යප ගා. නමුත් අරහතුන් වහන්සේලා එක්කෙනෙක්වත් හිටියේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට හිතේ තියාගන්න ඕන. මේ ආගම එදා මේ හෙළබිමේ තිබුණා, ආගම් බොහෝ ආගම් ගණනක් තිබුණා. හැබැයි ධර්මයක්, නිවන් දකින ධර්මයක් මේ හෙළබිමේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්නට පෙර ගෞතම බුද්ධ ශාසනය, අර කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණාට පස්සේ ඒ නිවන් මඟ වැහිලා ගියා. ආගම් මතුණා ඉන්දියාවෙත් තිබුණා. නමුත් මේ බුද්ධ ආගම කියලා ආගමක් බුදුහාමුදුරුවෝ බුදු වුණ දවසේ හෝ මිහිඳුහාමුදුරුවෝ ඒ මිහින්තලේට අනුරාධපුරයට ආව දවසේ හෝ බුද්ධ ආගම කියලා ආගමක් මේ රටේ තිබුණේ නැහැ. මේ බුද්ධ ආගම ධර්මාශෝක රජුරෝ ඉන්දියාවේ අශෝක ආගමක්, අශෝක ධර්මයක් පැතිරුවට පස්සේ මේ ලංකාවෙන්ම ගිය මහා සාංගික නිකායට අවත් අර දසවස්තුක අකපවස්තුන් මෙකර අර බජ්ජි පුත්‍ර භික්ෂුන් වහන්සේලා ඉන්දියාවට පැනලා ගිහිල්ලා මහා සාංගික නිකාය කියලා නිකායක් හදාගෙන ඒකෙන් පටන් ගත්ත කනිෂ්ක රජුරුවන්ගේ කාලේ ධර්මාශෝක රජුරුවන්ට පස්සේ ඉන්දියාවේ ටිකක් බලවත් රාජ්‍යයක් තිබ්බ කනිෂ්ක අධිරාජ්‍ය. ඒ කනිෂ්ක අධිරාජ්‍ය කාලේ හිටියා බොහොම බලවත් බෞද්ධ පඬිවරු අස්වගෝස ඒ වගේම විශ්වමිත්‍ර වාසුබන්දු නාගර්ජුන පාදයන් වහන්සේ මේ වගේ තව හුඟක් රටේ ලෝකෙ පිළිගත් බෞද්ධ පඬිවරු තිබ්බා. ඒ අය සියලු දෙනා බෞද්ධ ආගම්කාරයෝ. ඒ බෞද්ධ ආගම්කාරයෝ මේ බුද්ධ ධර්මයෙන් කොටසක් ගත්තා, පද පෙළ ගත්තා. පද පරම විදිහට ඒ වචන අරගෙන යම් ආගමක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයම ඒ පදවැල්ම ඒ පද පරම විදිහට අරගෙන ආගමක් හදාගත්තා. ඒ ආගම තමයි මේ මීනුහාමුදුරුවන්ගෙන් පස්සේ කාලෙක කනිෂ්ක රාජ යුගයේ මේ ලංකාවට ආවේ. මේ ආගමත් එක්ක කලා ශිල්ප, ඔය මූර්ති ශිල්පයේ නිර්මාණ, සිටියම් පිළිම නෙලීම මේ වගේ දේවල් ලංකාවටත් ආවා. කොමාරි බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදු පිළිමේ ලංකාවේ තිබුණේ නැහැ, බුදු පිළිම වන්දනා කළේ නැහැ. කිසි දෙයක් බුදු පිළිමයක් ලංකාවේ තිබුණේ නැහැ. සිරිපතුල් තමයි ඒ බුදුහාමුදුරුවන් කාලේ වන්දනා කළේ. සිරිපතුල් වලට අමතරව බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා උද්දේශික පාටිභෝජික ශාරීරික ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්න. ඒ තුන් ආකාර වූ ධාතුන් වහන්සේලා මුලින්ම බුදුහාමුදුරුව බුදු වෙලා සතියක් ඇතුළත ශාරීරික ධාතුන් වහන්සේලා වඳින්න පුදන්න පටන් ගත්තා. මොකද බුදුහාමුදුරුව කේස ධාතු පූජා කළා පළමුවෙනි වරට තපස්සු බල්ලුකට. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අර ඉසින් බැසගලට යන අවස්ථාවේ දිම කේස ධාතු පූජා කළා. ඊට පස්සේ නකා විහෙර නියපොතු පූජා කළා. නකා විහෙරවල් බොහෝ තැන්වල තිබ්බා. ඊට පස්සේ මහියංගනේට ආහමත් බුදුහාමුදුරුව ශාරීරික ධාතු කේස ධාතු පූජා කළා. මෙහෙම බුදුහාමුදුරුව ජීවමාන ඉන්න කාලෙම කේස ධාතු, නකා ධාතු වගේ දේවල් සහ බුදුහාමුදුරුව පාවිච්චි කරපු, පරිහරණය කරපු පාත්‍ර, සිවුරු මේ වගේ දේවල් වලට වන්දනාමාන කළා, කරන්න පටන් ගත්තා. ඒ වගේම බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේගේ බෝ අංකුර ඒ බෝධීන් වහන්සේට පාරිභෝගික වස්තුන් නැටියට පාවිච්චි කළා. ඒවා මේ ධර්මයට අදාළ මිසක් ඒවා ආගමක් නෙමෙයි. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලට වන්දනාමාන කළා. බුදු පිළිමාවේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 700කට පස්සේ ඉන්දියාවේ ජෛන ආගමේ උපනිෂද් ධර්මයේ බලපෑමක් මත කනිෂ්ක රාජ යුගය තුලයි මේ බුදු පිළිම කාසිවලටත් දැම්මේ. බුදු පිළිම නෙලන්න පටන් ගත්ත මතුරා මිත්‍රිලා බුදු පිළිම තියෙන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 750කට පස්සේ. මේ මීට පස්සේයි ලංකාවේදී හම්බුණ ඔය තොළුවිල, ඒ වගේම තන්ත්‍රි මලේ මාලිගාවිල මේ වගේ අවුකන මේ සියලු බුදු පිළිම බුදුහාමුදුරුව පිරිනිවන් පාලා මීදුහාමුදුරුවෝ ඇවිල්ලා අවුරුදු 400කට 500කට පස්සේ ලංකාවේ නෙලපු දේවල්. එතෙක් කල් ලංකාවේ මිනිසු, මේ හෙළබිමේ මිනිසු බුදුහාමුදුරුවෝ වෙනුවට සිරිපතුල් වලටයි, ඒ වගේම බෝධීන් වහන්සේලාටයි, ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලාට වැඳ පුදා ගත්තා. ඉතින් ඒ தত্ত্বය ඒ ආගමක් නෙමෙයි, ඒක ධර්මයක්. ඒ නිසා මේක වෙනස හොඳට තේරුම් ගන්න ඕන. මේ ආගමක් කියන්නේ ඇදහිල්ල, විශ්වාසයක්, භක්තියක්, අන්ධ භක්තියෙන් ඇදහිීමක් ආගම. ඉතින් ඒක නිසා ආගමේ නෑ නිවනක්. කිසිම ආගමක නිවනක් තියෙනව නම් බුදුහාමුදුරුවෝ එදා තිබිච්ච ආගම 62ක් සම්පූර්ණ බැහැර කරලා ප්‍රතික්ෂේප කරලා එච්චක් අර අභිඥා ලැබූ ඉද්දි ප්‍රාතිහාර්ය පෑව බොහෝ රහතුන් හිටිය ආගම් තිබුණේ. මේ සියල්ල බුදුහාමුදුරුවෝ නිෂේධනය කළා, එහෙමනම් ප්‍රතික්ෂේප කළා, බැහැර කළා. බැහැර කළා මේ අලුත්ම ධර්මයක් පුබ්බේ අනුසුතේසු ධම්මේසු විග්‍රහ කළා. ඉතින් ඒක නිසා අපි වතුනි හොඳට තේරුම් ගන්න ඕන බෞද්ධය හැටියට අද මේ පොසොන් පෝය වගේ දිනක විශේෂයෙන්ම මේ ලංකාවේ ඉන්න ගිහි පැවිදි බුද්ධිමතුන් මහාචාර්යවරු විශ්වවිද්‍යාලවල බෞද්ධ පාලි විශ්වවිද්‍යාල වගේ තැන්වල උගන්වන අය විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ මේ ආගම කියන්නේ එකක් පස්සේ හදාගත්ත දෙයක්. මේ ධර්මය කියන්නේ ඊට වඩා හුඟක් ගැඹුරුයි. මේ ධර්මය ආගමක් බවට පත් වීම තමයි නිවන වැහෙන්නට හේතු වුනේ. ඒ නිසා අන්ධ භක්තියෙන් මෝඩ ගුඩ භක්තියකින් බෞද්ධ වැඳුම් පිඳුම් යඳුම් පැතුම් කළා නිවන ප්‍රාර්ථනාවකට පමණක් යාඥාවකට පමණක් සීමා කළා. ඒ නිසා තමයි බෞද්ධ හිඟන්නුනේ අර නිවන හිඟා කරනවා. හිඟන යාඥා කරනවා. නිවන ලබා දෙන්න කියලා බෝගයෙන් දෙවියන්ගෙන් භූතයන්ගෙන් පෙරේතයන්ගෙන් පවා පිළිමවලින් පවා නිවන ඉල්ලලා යාඥා කරනවා. මේ තත්වයට අදීන හීන තත්වයකට බෞද්ධයවපත් කළේ මේ ආගම නිසා. ඉතින් ඒක නිසා අපි බෞද්ධ හැටියට මේ බුද්ධ ධර්මය තේරුම් ගත යුතුයි. බුද්ධ ධර්මයේ කිසිම අඩුවක් වරදක් ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. නමුත් බුද්ධ ආගමේ යම් යම් අඩුපාඩු තියෙනවා. ඒකට හේතුව මේ මහා සාංගික නිකාය නිසා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ලංකාවතාර සූත්‍රය, ඒ වගේම පාරමිතා සූත්‍ර 21ක් මංජුශ්‍රී බෝසතාණන් ලිව්වා. මේ වගේ දේවල් නිසා මේක ආගමක් බවට, අදහිල්ලක් බවට, විශ්වාසයෙන් භක්තියෙන් යාඥා කර යුතු දෙයක්, ප්‍රාර්ථනා කර යුතු දෙයක් බවට පත් වුණා. ඒ නිසා පින්කම් කර කර මතු දුවන බුදුන් දකින්නට, එහෙම නැත්නම් දෙව් මිනිස් අප රජ සප කෙරවල නිවන් දකින්නට, නිවන ප්‍රමාද කරන්නට සියලු බෞද්ධයන්ට ඉගැන්වුවා ආගමේ. ආගම තියෙන්නේ පැවැත්ම යහපත් කරගන්න. ආගමේ වරදක් නැහැ. නමුත් පැවැත්ම යහපත් කරගන්නට මිසක් හොඳ යහපත් නිවැරදි පැවැත්මක් දිගින් දිගටම පවත්ව ගන්නට ආගම උපකාර වෙනවා. ඒ නිසා ආගම් තියෙන්න ඕන. ආගම තියෙන ආගම තිබීම වරදක් නැහැ. නමුත් එතන නිවනක් නැහැ කියන එක තේරුම් අරගෙන ඒ ආගම තුලම තියෙන සම්මතයෙන් සම්ප්‍රදායෙන් අපි වෙනස් වෙලා මේක තියෙන මේක තුල තියෙන පරමාර්ථ ධර්මය, මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ තියෙන පරමාර්ථ ධර්මය තමා විසින් තමා තුලින් තමාගේ යහපත සඳහා විමුක්තිය සඳහා තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගන්නා තාක්කල් යම් කිසි කෙනෙකුට දහම් ඇස පාදා ගන්නට පුළුවන්ක කමක් නැහැ. ඔය වැඳුම් පිඳුම් යඳුම් පැතුම් කිරීම අර මහා සාංගික නිකායෙන් දේවාගම් වලින් උපනිෂද් ධර්මයෙන් වේදාගමෙන් සිවාගමෙන් ආපු දේවල්. ඒවා පතංජලි ධර්මයෙන් සහ අර බුද්ධාගම කියලා මහා සාංගික නිකායෙන් ආපු බොහෝ වැරදි දේවල්. ඒක නිසා වෙන්නේ මිනිස්සු බාහිර බලවේග වලට යටත් වෙනවා. ආත්ම ශක්තිය හීන වෙනවා. අනුන්ගෙන් ඉල්ලලා වැඳලා බුදලා දෙයියන්ගෙන් ඉල්ලන්න පුරුදුන ජාතියක් බවට පත් වුණා. අර දැන් 2013 හරි 14 හරි කවුද නක්ෂත්‍රකාරයෙක් කිව්වා කතරගම දෙයියන්ගේ උපන් දිනය කියලා සැප්තැම්බර් 17 දොන්නම දවසක් ලක්ෂ ගාණක් මිනිස්සු දෙයියන්ගෙන් නිවන් ඉල්ලගෙනද මොනවා ඉල්ලගෙනද දන්නේ නැහැ ගිහිල්ලා පූජා වට්ටි තියලා දෙයියන්ගේ උපන් දිනයට පොඩි පගාවක් දීලා නියෝ නිල්ලුව එහෙම නැත්නම් මොනවා හරි ඉල්ලුව. මේ වගේ தത്വයට අදීන જાතියක් බවට, හීන જાතියක් බවට, දුර්වල જાතියක් බවට, ආත්ම ශක්තියක් විශ්වාසයක් නැති මිනිසු කොටසක් බවට පත් කළේ මේ කියන වැරදි දේව ආගම් සංකල්ප බලි. එකයි එක මේක හොඳට තේරුම් ගත යුතුයි. දැන්වත් මේ බෞද්ධයෝ මේ බව උදුරා දමන්නට, රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචන පදවැල් ප්‍රතිපදාව පිළිවෙතම වැරදි ආකාරයට භාවිතා කරමින් අද මේ ලෝකයක් හදන්නට මේක උපකාරයක් කරගන්න. ලෝකෙන් යන්නේ අඳුර හදනවා. ඒ නිසා ලෝකය යහපත් කරගන්න, දිව්‍ය ලෝකේ යන්න, බ්‍රහ්ම ලෝකේ යන්න, ඒ වගේම රජ සැප, සිතු සැප ලබන්න, බෝසත් පෙරුම් පුරපුර මේක වැරදි තැන් වලට යන්න මිනිස්සු කටයුතු කරනවා. ඒ නිසා මේක මේ වැරදිම වැරදි සංකල්පයක්. මේ සියලු ආගම් වලින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට විරුද්ධ දෙයක් සකස් කරගෙන අද මිනිසුන්ව මුලා කරගෙන තියෙන බව සෑම කෙනෙක්ම පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි. ඒ නිසා බුද්ධ ධර්මේ නෑ එහෙම මතුවට කරන්නට දෙයක්. මතු ලෝකයකට එළවට කරන්නට දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ මෙලොවට කරගත යුතු දෙයක්, කරගත හැකි දෙයක්. ඒ නිසා වර්තමාන මොහොතට හිත පවත්වාගෙන වර්තමාන මොහොතදී මේ නිවන් අවබෝධ කරගත යුත්තේ නිවන්නට උපකාර වන විමුක්ති ශක්තිය, විමුක්ති ඥාන දර්ශනය, පිරිසිදු බව ලබා ගත යුතුයි. ඒ නිසා මේක මේ වර්තමාන මොහොතේ දීත පවත්වාගෙන ආනපාන සති සමාධියෙන් සතර සතිපට්ඨානය පූර්ණ කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කර ගැනීමයි මේ බුද්ධ දේශනාවේ තියෙන ඒකායන මාර්ගය. ඒ නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ ආගමයි ධර්මයයි එකක් නෙමේ දෙකක්. ඒක දෙකක් බව තේරුම් ගන්නා තාක්කල් මිනිහෙකුට මේ ධර්මයේ මාර්ග ප්‍රතිපදාවක් හැටියට පිළිවෙතක් හැටියට අනුගමනය කරන්න අමාරුයි. ඒ නිසා ඒ ආගම කියන එක ඔහි තීච්ඡාවේ අපි එකට විරුද්ධ වෙන්න ඕන නැහැ. ආගම තියෙන්න ඕන. නමුත් ඒ තුලින් අපි ධර්මය හොයාගෙන ඒ ධර්මය පිරිසිදුව පිළිවෙතක් හැටියට ප්‍රතිපදාවක් හැටියට අනුගමනය කරන්න සෑම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. මේ කාගෙන් ඉල්ලලවත් නිවන ලබා ගන්න බෑ. කාටවත් නිවන දෙන්නත් බෑ. තමන්ගේ හිත කාටවත් කිලුටු කරන්නත් බෑ. පිරිසිදු කරලා දෙන්නත් බෑ. මේක තේරුම් ගත්තොත් මේ ධර්මයේ තියෙන්නේ පිරිසිදු කරගන්න කිලුටු කරගන්න නෙමෙයි. නමුත් ආගමේ මේ පිරිසිදු කරගන්නා මුවාවෙන් කිලුටු කරන ධර්මතාවයක් තියෙන බව සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මිනිසුන්ට නිදහස්ව නිවහල්ව හිතන්නට ඉඩ නැහැ ආගමක් තුල. සියලු ආගම්වල නිදහස්ව නිවහල්ව හිතන්නට ඉඩ දෙන්නේ නැහැ. නමුත් ධර්මයේ තුල කාලාමා සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව ප්‍රකාශ කළා නිදහස්ව නිවහල්ව තමන්ට තමා පිළිබඳව තමාගේ ආත්ම ශක්තිය වඩා වර්ධනය කරගෙන තමා තුළ අධ්‍යාත්මික පිරිසිදු බව ඇති කරගන්නට උපකාර වන ධර්මයක් තමා බුදුහාමුදුරුව කාලාමා සූත්‍රයෙන් පැහැදිලි කරලා පෙන්නලා දුන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ නිවන් දකින්නට උපකාර වන්නා වූ නිවැරදි පිළිවෙත පරියාප්ති ධර්මය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම ආගමයි ධර්මය අතර තියෙන වෙනස පැහැදිලිව තේරුම් අරගෙන මේ ආගම සාමාන්‍ය සම්මතයක් සම්ප්‍රදායක් ඒක ඔය තීච්ඡාවේ අපි ඒකට විරුද්ධ වෙලා යන්න ඕනේ නැහැ. ඒක විනාශ කරලා කඩාකප්පල් කරලා අපිට ඇති යහපතක් නැහැ. ඒක පැවැත්ම ලෝකයේ හොඳ කරන්න තියෙන එකක්. ඒ ලෝකය හොඳ කරගන්න එක ආගමේ ඔය තීච්ඡාවේ. නමුත් අපි ඒ ආගම තුලින්ම මේ උතුම් පරමාර්ථ ධර්මයේ තේරුම් අරගෙන බව උදුරා දමන්නට උපකාර වන්නා වූ බුද්ධ ධර්මය වෙන එකක් බව ප්‍රතිපදාවක් බව පිළිවෙතක් බව තේරුම් අරගෙන මේ පිළිවෙතෙහි යෙදෙන්නට කටයුතු කිරීම බෞද්ධයන් හැටියට අපේ යුතුකමක් වගකීමක් නිෂ්ඨාව පූර්ණ කරගන්නට උපකාර වන මාර්ගයක්. මේක හොඳට කවුරුත් තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට මේ උපත ලැබ මේ අවස්ථාවේම මේ manussත්ත්ව ප්‍රතිලාභය ලැබූ අවස්ථාවේදීම අවමෝසයෙන් සෝතාපන්න ඵලයට හෝපත් වෙන්නට ඊටාම සරල පහසු මාර්ගයක් බුදුහාමුදුරුව කියලා දීලා තියෙන බව සියලුම දෙනා තේරුම් ගත යුතුයි. හොඳයි, එහෙනම් දැන් ඒ ප්‍රශ්න දැන් අහන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ විදේශ රටක ඉඳන් පින්වතුන් දෙදෙනෙක් ඉස්සෙල්ලා ප්‍රශ්න දෙයක් අහලා තිනවා. ඒ ප්‍රශ්නේ නම් චත්තාරු ඨානානි වැඳ පුදා ගැනීමෙන් පසුව බුද්ධ ශක්තියට අනුගත වන නිවැරදි ක්‍රමය කුමක්ද?
දැන් මෙතන බුදුහාමුදුරුව මහා පරිනිබ්බාන සූත්‍රයේ පියවර දෙකක් පැහැදිලිව ප්‍රකාශ කරලා දේශනා කරලා තියෙනවා. පළවෙනි පියවර තමා සද්දස්ස කුල පුත්තස්ස වීම. එහෙම නැත්නම් සුත්තමයේ ඥානය ලබා ගැනීම. පරතෝගෝෂික ප්‍රත්‍යේ එක කොටසක් සුත්තමයේ ඥානයෙන් ලබා ගන්න පුළුවන්. සෝතාවදානේ පඤ්ඤා සුත්තමයේ ඥානය. එහෙම නැත්නම් දහම් ඇස පහදා ගත යුතුයි පළමු කොට. මේ දහම් ඇස පහදා ගත්තාම කරණීය අකරණීය කළ යුතු නොකළ යුතු ධර්මතා දෙක තේරුම් ගන්නවා. ඒ අනුව ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. අසුතවත් පුතක් යන පාවෙන් මිදී නිදහස් වෙනවා. ඒ සද්දස්ස කුල පුත්තස්ස වූ පුද්ගලයාට බුද්ධ ශක්තියට අනුගත වෙන්න තමා මේ චත්තාරෝඨානානි බුදුහාමුදුරුව මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කර වදාළේ. ඉතින් ඒක නිසා ඒ සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයන්ට පමණයි ඒ චත්තාරෝඨානානි ඒ ස්ථාන හතර හෝ හිරිවඩුන්නේ ඒ බුදුහාමුදුරුව බුද්ධ ශක්තිය බුදු බුද්ධත්වයට පත් වූ බුද්ධ ශක්තියේ මධ්‍යම කේන්ද්‍රය ඒ වැඳ බුදාගෙන දැකබලාගෙන තමන්ගේ හිතෙත් මේ රාගය ද්වේෂය මෝහය විනාඩි ගණනකට හෝ උදුරාස් කරන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව ඒ බෝධීන් වහන්සේ ගාවදී කරගත්ත නික්ලේශී පිරිසිදු බව තමන්ටත් විනාඩි 5කට හෝ කරගන්න පුළුවන් වෙනවා නම් ඒ බුද්ධ ශක්තියට අනුගත වෙනවා. වෙන දේවල් ඉල්ලන්න ওই බෝධීන් වහන්සේ ගාවට යනවා නෙමෙයි. ඒ හාමුදුරන් එක්ක තර්ක කරන්න අරවා මේවා කරන්න බොහෝ මෝඩ ගුඩ බෞද්ධයෝ ගිහිල්ලා ඒ වගේ වැරදි කරගෙන තියෙනවා. ඒක නෙමෙයි වැඩේ. ඒ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙද්දී ඒ කරගත්ත ඒ නික්ලේශී තත්වයේ තමන්ගේ හිතේ විනාඩි 5කට ඒ බෝධීන් වහන්සේ ගාවදී ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්නට තමන්ටත් රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර හිතක් පවත් ගන්න පුළුවන්. ඒක තමයි බුද්ධ ශක්තියට අනුගත වීම. ඒක අර සද්දස්ස කුල බුද්දස්ස කියන පුද්ගලයන්ට පමණයි රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර විනාඩි ගණනක් හෝ හිත පිරිසිදු බවට පත් කරගන්න පුළුවන්. ඒ අනුව ඒ පුද්ගලයා බුද්ධ ශක්තියට අනුගත වෙනවා. දසනියානං සංවේජනියානං කියන සෝතාපන්න ඵලයටම පත් වෙන්නට උපකාර වෙනවා, හේතු වෙනවා.
ඊළඟ ප්‍රශ්නේ, සෝවාන් වූ පුද්ගලයෙකු අතින් ආර්යෝපවාද විය හැකිද?
බෑ. සත්තුක්කත පරම සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා, සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා දසනේන සම්පන්නයි. ඒ පුද්ගලයා යථාවාදී තථාකාරී ලෙස යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා ඒ පුද්ගලයා අතින් ආර්ය ධර්මයට බුද්ධ ප්‍රමුඛ ආර්යයන් වහන්සේලාට ආර්ය මාර්ගය යන අයට වරදක්, පාපයක්, හිංගයක්, හිංසාවක්, අවඩක්, අසාධාරණයක් වෙන්නේ නැහැ. එයා අතින් මේ ආර්ය උපාදයක් වෙන්නේ නැහැ. ආර්ය උපාදයෙන් එයා මිදෙනවා. ඒ වගේම ආනන්තරීය පාප කර්ම වලින් ඒ පුද්ගලයා, ඒ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා මිදෙනවා. ඒක ධර්මතාවයක් අනුව සිද්ධ වෙන දෙයක්. ඒක තමන් අතින් එහෙම දෙයක් සිද්ධ වෙන්න ගියත් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන න්‍යාය ධර්මයට අදාළව ඒ පුද්ගලයාව ඒකෙන් මුදවා නිදහස් වෙන්න ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒක සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුළ තියෙන ඒ බුද්ධ ශක්තියේ බලය නිසා ඇති වෙන දෙයක්. ඒ නිසා ඒ පුද්ගලයා සතර අපාගත වෙන ආර්යෝපවාදයක් හෝ අනන්තරී පාප කර්මයක් හෝ සිද්ධ වෙන්නේ නැහැ ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා අති.
ස්වාමීන් වහන්සේ, අප විසින් මළගිය ඥාති මිත්‍රාදීන්ට දෙන පින් ඔවුන්ට ඇත්ත වශයෙන් ලැබෙයිද? එහෙම නැත්නම් අප ඔවුන්ට දුන් බවට සතුට වෙනවාද?
මොකද්ද ආයි කියන්නේ?
අප විසින් මළගිය ඥාති මිත්‍රාදීන්ට ලබා දෙන පින් ඔවුන්ට ඇත්ත වශයෙන් ලැබෙයිද? එහෙම නැත්නම් අප ඔවුන්ට දුන් බවට සතුට වෙනවාද?
ඒක පොඩ්ඩක් ඒ ප්‍රකාශයේ සංශෝධනය කළ යුතුයි, සංශෝධනය විය යුතුයි. පින් දෙන පුද්ගලයා තුන්සිත පහදාගෙන මේ තමන්ගේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර වූ පිරිසිදු සිතකින් ඒ පින් අනුමෝදන් කළ යුත්තේ, පින් දිය යුත්තේ, පින් පැවරිය යුත්තේ ඒ තමන්ගේ ඥාතියාව මුදවා නිදහස් කිරීමේ පිරිසිදු පවිත්‍ර චේතනාවක් ඇතුව. ඒ පුද්ගලයාව මුදවා නිදහස් කිරීමේ චේතනාව, නයෙන් මුදවා නිදහස් කිරීම. ඒ අනුව ඒ තමන්ගේ පිරිසිදු සිතිවිල්ල නිසා, චේතනාව නිසා තමන්ගේ සිතෙන්නේ නිකුත් වෙන අනුමෝදන් කරන ඒ පුණ්‍ය ශක්තියෙන් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මිදී නිදහස් වෙන්නට ඒ ඉන්න දුක්ඛිත තත්වයෙන්. නියම නමුත් මේ දෙන පිනෙන් අර පුද්ගලයාව නිවන් දක්වන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි පරදත් උපජීවීන්ට හෝ ඥාතීන්ට හෝ කාට හෝ දෙන පිනෙන් අපිට බෑ ඒ පුද්ගලයාව නිවන් දක්වන්න. නිවන් දක්වන්න නම් ඒ පුද්ගලයා කුසලස්ස උපසම්පදා මේ කුණු මුල් තුන ගලවා අස්කර නිදහස් විය යුතුයි. රාග බව, දේශ බව, මෝහ බව හිතෙන් අයින් කිරීමයි කුසලස්ස උපසම්පදා. නමුත් අපිට පුළුවන්කම තියෙනවා ඒ පුද්ගලයාව අර දුක්ඛිත තත්වයෙන් මුදවා යම් ආකාරයක මේ ධර්ම මාර්ගයේ යන්න පුළුවන් තැනකට, සුගතියකට වෙනස් කරන්නට පත් කරවන්නට යොමු කරවන්නට. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන පිරිසිදු ශක්තිය නිසා ඒ පිරිසිදු ශක්තියෙන් අර පුද්ගලයාට යම් ආකාරයක යහපතක් සිතක් ශාන්තියක් සහනයක් සිදුවීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අර පින් දෙන පුද්ගලයාත් මේ මෙතෙන්දි යම් පිරිසිදු චේතනාවක් ඇතුව යහපත් සිතින් පින් දීලා රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර තුන් සිත පහදා ගන්න ඕන. ඒ පින් දෙන පින් අරගත්ත පුද්ගලයා වේ තමන්ගේ ඥාතියව හෝ ඥාතීන්ව මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවකින් පින් දිය යුතුයි. ඒ අයට නැවත තමන්ගේම මගේම අම්මා වෙලා මගේම තාත්තා වෙලා මේ අය මේ පිනෙන් ඉපදේවා කිව්වොත් එහෙම මුදවා නිදහස් කිරීමක් වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. ඒ නිසා තමන්ගේ මටම කරගන්න මගේම කරගන්න හදනවා නම් එතන මුදවා නිදහස් කිරීමක් කිසිසේත්ම වෙන්නේ නැහැ, ඇත්තේ නැහැ. ඒක නිසා ඒකේ බැඳීමක් සම්බන්ධයක් අලුත් සම්බන්ධයක් ඇති කර ගැනීම. ඒ නිසා පින් දෙනකොට පින් පවරනකොට පිරිසිදු චේතනාවක් තියෙන්නත් ඕන, තුන් සිත පහදා ගන්නත් ඕන. ඒ අයව අර සංසාර දුකින් මිදී මුදවා නිදහස් කිරීම තමන් ඒ ණයෙන් මිදී නිදහස් වීම දෙකම තිබුණොත් ඒක කුසලයක් බවට පත් වෙලා ඒක පිනක් බවට පත් වෙලා එයාටත් යහපතක් තමන්ටත් යහපතක් වෙනවා, දෙපැත්තටම යහපත.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, වෙළඳපොළේ ඇති බිත්තරවල ප්‍රාණයක් තිබේද? ඒ බිත්තර කැඩීමෙන් පාපයක් සිදුවේදයි පහදා දෙන්න.
දැන් මෙතන තියනා ලකු ප්‍රශ්නයක්. දැන් ඔතන ප්‍රාණයක් ජීවයක් නැත්නම් ওই බිත්තරේ සුමානයකින් කුණු වෙන්න ඕන. මොකද වෙන්න ඕන? කුණු වෙන්න ඕන. හැබැයි මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඔය දැන් මේ මොකද්ද හයිබ්‍රිඩ් නෙමේ ඒ මේවා කරපු බිත්තරවල පැටවෙක් උපදින්නට ශක්තියක් නැහැ. අර පැටව උපදින කිකිල් බිත්තර තියෙනවා. පැටව උපදින්නේ නැති නමුත් යම් ජීවයක් තියෙන බිත්තර තියෙනවා. කොටස් දෙකක්. දැන් මෙතන මේක වෙන්නේ ওই බිත්තරවලත් තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි සහ යම් ආකාරයක අවිඥානික ශක්තියක් තියෙනවා, ජීවයක් තියෙනවා ඒකේ. ඉතින් ඒක නිසා දැන් මේකෙදි තමන්ගේ චේතනාව තමයි අපිරිසිදු වෙන්නේ. අර බිත්තර කෑමේ කෑදරකම, රස තෘෂ්ණාව, රස පෙරේතකම, රස ආසාව තියෙනවනම් එතෙන්දී ඒක අකුසලයක්, විකාල භෝජනයක් බවට පත් වෙනවා. ඒකයි තේරුම් ගත යුත්තේ. මෙතනත් තියෙන්නේ මේ බිත්තරවලත් ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර මහා භූත සහ යම් ආකාරයක අවිඥානික ශක්තියක් තියෙනවා මේ බිත්තරේ. හැබැයි ඒක සවිඥානික නෑ. සංඥානක නම් අර පැටවෙක් ජීවයෙක් ප්‍රාණියෙක් උපදින්නට සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කරපු බිත්තරයක් වෙන්න ඕන. ඔය දැන් ගම් බිත්තර කියන ඒවා, කුරුළු බිත්තර කියන ඒවා එහෙම සවිඥානකයි. ඒවා පැටවෙක් උපදින්න සියලු අවශ්‍යතාවයන් තියෙනවා. නමුත් අර ඔය කියන මේ බ්‍රොයිලඩ් බිත්තර කියන එකේ එහෙම කොයිතරම් දැක්කත් කොයිතරම් මේවා කළත් පැටවෙක් උපදින්නේ නැහැ. නමුත් ඒකෙත් තියෙනවා අවිඥානක ශක්තියක්. එහෙම නැත්නම් ඒ විතරේ කුණු වෙන්න ඕන සුමානයක් විතර යනකොට.
ස්වාමීන් වහන්සේ, දෙනට රටපුරා ප්‍රදර්ශනය කරන සර්වඥ ධාතු වහන්සේලා ගැන යම්කිසි ධර්මාවබෝධයක් ලබා දෙන ලෙස ගෞරවණීය ඉල්ලා සිටිමි.
දැන් මේ ලංකාවේ මිනිස්සු 100%ක් හොඳටම දන්නවා අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ දන්ත ධාතුන් වහන්සේ මහනුවර දළදා මාලිගාවේ තියෙනවා කියලා. ඒ වගේම මහියංගන චෛත්‍ය, ඒ වගේම සෝමාවති චෛත්‍ය, මේ තව සේරුවිල චෛත්‍ය, මේ රුවන්වැලි මහසෑය, මේ වගේ තැන්වල, ඒ වගේම නීලගිරි මහසෑයේ, බුදුගල, රජගල, මේ වගේ තැන්වල මේ බුදුහාමුදුරුවන්ගේ 100%ක්ම සහතිකයි මේ බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා තියෙනවා කියලා. හැබැයි මේ බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා භක්තියෙන් බුද්ධාලම්බරෙන් ප්‍රීතියක් ඇති කරගත්තත් නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකම්ම බොහොම භක්තියකින්, බොහොම යම් ආකාරයක බැඳීමකින් අර ආවතේව සියලු දේවල් කරන පුද්ගලයාටත් යම් ආකාරයක භක්තියක් තියෙනවා මිසක් කුසලස්ස උපසම්පදා වෙන්න මේක ප්‍රමාණවත් වෙන්නේ නැති බව සෑම කෙනෙක්ම බුදුහාමුදුරුවන් වක්කලි හාමුදුරුවන්ට මේක දේශනා කළා. ඒක නිසා අපේ හිත පැහැදීමට පිරිසිදු වීමට මේ බුද්ධ ශක්තියට අනුගත වීම අවශ්‍යයි. ඒක නිසා බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා බුදුහාමුදුරුවම අනුදැනවා දාලා වැඳ පුදාගෙන හිත පහදා ගැනීම අවශ්‍යයි කියලා. නමුත් දැන් ඔය පිටරට වලින් ගේන දේවල් කවුරුවත් කාටවත් 100%ක් සැක නැතුව සැකහැර කියන්න බෑ බුදුහාමුදුරුවන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා. ඒක නිසා දැන් අලුතෙන් තියෙනවා වචනයක් නිසක ධාතුන් වහන්සේලා කියලා. දැන් මොකද්ද කියන්නේ? අලුතෙන් වචනයක් දාලා නිසක. ඇයි ඒ කැල්ල දැම්මේ? සැකයක් තියෙනවා. දැන් ඕනම ප්‍රසිද්ධියම දන්නවා මිනිස්සුන්ට මේක සැකයි. ඒක නිසා ඒ මිනිස්සුන්ව තව මෝඩ මිනිස්සුන්ව මෝඩ ගුඩ මිනිසුන් ඔය වයසක උපාසකම්මල රවට්ටන්න නිසක කියලා වචනිකුත් ඒකට දාලා තියෙනවා. ඉතින් අපේ දැන් මේ මහනුවර දළදා මාලිගාවේ තියෙන ධාතුන් වහන්සේ සැකයක් නැහනේ. ආයි කියන්න දෙයක් නැහනේ. ඇයි එතෙන්ට කියලා වැඳ පුදා ගන්න බැරි? ඊට වැඩි දෙයක් තියෙනවද? ඈ හැබැයි ඒ උදේ හවස මහනුවර දළදා මාලිගාව කිට්ටුව හොයේ කිට්ටුව ඉන්න පුද්ගලයෙක් උදේ හවස ගිහිල්ලා වැඳ පුදාගත්තත් නිවන් දකින්න පුළුවන්ද? මේක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ බුදුහාමුදුරුවෝ ගාවම අර අවුරුදු ගාණක් බලා හිටිය වක්කලී හාමුදුරුවන්ට කිව්වා මෙහෙම නිවන් දකින්න බෑ කියලා. ඇයි ඒ කියපු කතාව දැන් පිළිගන්නේ නැත්තේ? දැන් අර මෝඩකම අර ධම්මස පැහැදිලා නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුව කියන්නේ මේ බුද්ධ කියන්නේ මොකද්ද කියලා. මේක වැරදියට තේරුම් ගත්තේ ඒක තමයි මේක උනේ. අර ක්‍රියාපදේ නාම පදයක් කරපු එක තමයි මේකට හේතුව. ක්‍රියාපදේ භව උදුරා දැමීම බුද්ධ. දැන් ඒක නාම පදයක් කරා. ඉතින් කොහොමද නිවන් දකින්නේ? ඕකමයි උනේ. ඕකමයි මේ ආගමෙන් කළේ. අර නාම පදයක් මේ ක්‍රියාපදේ නාම පදයක් කළා. කන පිට ගැහුවා. කන පිට ගහලා අද මිනිසුන්ගේ නිවන වහගෙන තියෙනවා. ඒක හේතුව.
ස්වාමීන් වහන්සේ යම් මවකගේ දියණියක් වෛරයෙන් තම මව කෙරෙහි සලකා ක්‍රියා කරන්නේ හෝ කතා කරන්නේ හෝ නම් ඔවුන් කෙරෙහි කරුණාවෙන් ඔවුන්ගේ ඈත්වීම සුදුසුද? රැකියා කරන උපාධාරී දියණියකි.
ඔව් ඒක ඇත්ත. පරියෝජනා පහතබ්බා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? පරියෝජනා පහතබ්බා. තමන්ට නිතර නිතර යම් ආකාරයක ගැටුම් තියෙනවා නම් ඒ දෙන්න එකට ඉන්න බැරි නම් මගහැර නිදහස් වීම තමයි මගහැර අතහැර මගහැර යාම තමයි පරිවර්තන. ජන නෝනන් තව තවත් නෝනන් තව තවත් විශ්වෝප වෙනවනම් ඒක එකට වීම කාටවත් යහපතක් නැහැ. බුදුහාමුදුරුවෝ ඒක නිසා කිව්වා අර තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දේවල් වලින් පරියෝජනා පහතබ්බා කියන මේ සබ්බාසෝ සංවර පරියාය එක කොටසක් එක පිළිවෙතක් එක නිවනට උපකාර වෙනවා හේතු වෙනවා. ඒක තේරුම් ගන්න ඕන.
ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙම බුද්ධ ශ්‍රාවකයන්ගේ යුගයයි. ඊට අවශ්‍ය උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තියද පහළ වී ඇත. නිවන් දැකීමට උපකාරවන පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය දේශනා කරනු ලබයි. නිවන් අවබෝධයට අවශ්‍ය සිරි සද්ධර්මය අඩංගු සියලුම දහම් පොත්පත්ද ලියා සම්පාදනය කොට තබා ඇත. නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍යම සිදු කළ යුතු ප්‍රායෝගික ප්‍රතිපදා පුහුණුව ලබා දීම සඳහා භාවනාමය වැඩසටහන්ද කලක සිට ක්‍රියාත්මක වී පවතී. ඒ අනුව මේ සෑම අංශයකින්ම උපයෝග කරගෙන උනන්දුවෙන් කැපවීමෙන් ශ්‍රී සද්ධර්මයේ හදාරා ඉගෙනගෙන දැනගෙන පසක් කොට දැකගෙන ධම්මෝ සම්දික්ඛෝ වී සම්මාදිට්ඨි තත්වයට පත් වී ඇති යම් පිරිසක් මෙම පින්වත් ශ්‍රාවක පිරිස අතර සිටින බව පෙනී ගොස් ඇත. එබැවින් ඉහත කී උතුම් කාර්යයන්ගේ පළමුවෙනි නියමවානන් වන්නේ ගෞරවනීය ඔබ වහන්සේය. එසේ හේයින් එම තත්වයේ පිළිබඳවය මේ අවස්ථාවේදී යම් අදහසක් විග්‍රහ විවරණයක් ඔබ වහන්සේ සිදු කරන්නේ නම් එම පින්වත් පිරිසට ඒ සඳහා අවංක වෙහෙසක ඇති ශ්‍රාවක පින්වතුන්ටත් එය මහඟු පිටුවහලක් සහ ධෛර්යයක් උද්‍යෝගයක් වන බව ඉතා ගෞරවයෙන් ඔබ වහන්සේ වෙත මෙසේ ප්‍රකාශ කර සිටිමි.
මට ඒකට කියන්න දෙයක් නැහැ. ඔය මහත්මේ ඔය කවුරු හරි ඔය ලිපිය ලියපු එක්කෙනාම කියලා තියෙනවනේ ඒක. ඒ අනුව අනික තම තම නැනපෙමිනින් දැනගත යුතුයි. තමන්ට තමන්ගේ தත්වය තමන්න. අත්තාහි අත්තනෝනාතෝ කොහිනාතෝ පරෝසියා. ඒක නිසා මේක තමන් මේ තමන්ගේ සරණයි තමන්ට තමන්ගේ හිත අතමයි තමන්ගේ හිතට වෙන කවුරුවක්වත් කාටවත් සේවනක් දෙන්නේ සරණක් වෙන්න බෑ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වේ මේ න අඤ්ඤ සරණ ධම්ම සරණ අත්ථ සරණ කියලා. ඉතින් ඒක නිසා තම තමන්ම තම තම தත්වයෙන් තමන් තේරුම් අරගෙන තමන් මේ ධර්ම මාර්ගයේ දැන් ධර්මයේ විවුර්තයි පාර පැහැදිලි පිරිසිදුයි යා යුතු පාර සහ නොයා යුතු පාර දෙකක් තියෙනවා දෙක දන්නවා කළ යුතු සහ කරණීය නොකළ යුතු අකරණීය දේ දන්නවා ආනපාන දන්නවා දැන් ඉතින් ආනපාන සති සමාධි පිහිටලා සතර අධිපත්තාණයෙන් කටයුතු කිරීම තමයි සියලු පින්වතුන්ගේ නිවනට උපකාර වන හේතු වෙන එකම පිළිවෙත ප්‍රතිපදා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්මතයේ පවතින පන්සිල් අටසිල් ගිහියන් වන අපට රැකිය හැකිද? මෙය බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළේද?
දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙර කාශ්‍යප බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙර දීපංකර බුදුහාමුදුරුවෝ පත්වෙන්නට පෙර මහාවංශයේම තියෙනවා අර මහා සම්මත රජුරුවන්ගේ කාලේ ඉඳන් මේ පන්සිල් රැක්කා කියලා. පන්සිල් සමාදන් වුණා කියලා. පන්සිල් තිබුණා කියලා. මේක හොඳ යහපත් නිවැරදි සමාජයක් ඇති කරන්නට යම් ආකාරයක උපකාර වෙනවා. ඔය පන්සිල් සමාදන් වීම ඒ පන්සිල් රැක්කොත්. නමුත් බුදුහාමුදුරුවෝ මේ පන්සිල් මේ විරමණය මේ වැලකීම වේරමණී කියන්නේ විරමණේ කියන්නේ වැලකීම වෙන්වීම. ඒ සඳහා විතරක් නෙමේ බුදුහාමුදුරුවෝ මේ පන්සිල් පද පහ ප්‍රයෝජනෙට ගත්තේ. ඉතින් ඒක නිසා තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න බැරි නම් ඒ වගේම චේතනාව පිරිසිදු කරගන්න බැරි නම් කෙලෙස් ප්‍රහාණය කරගන්න බැරි නම් අර විරමණය සිද්ධ වුණාට වැඩක් නැහැ. විරම වැලකුණාට අපායෙන් වැලකෙන්නේ ඒක හොඳයි. ඒ වගේම දිව්‍ය ලෝකයන්ත් ඒක හොඳයි. ඒක අවිතීකම සීලයක් නෙමෙයි. ඒක සංවර සීලයක් නෙමෙයි. ඒක චේතනා සීලයක් නෙමෙයි. ඒක ප්‍රාණ සීලයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ එදා සම්මතයෙන් පිළිගත්ත බුදුහාමුදුරුවෝ බුදු වෙන්නටත් පෙර ඉඳන් මිනිස්සු බොහොම පන්සිල් රැක්කා. ওই පන්සිල් පද කියෙව්වා. සමාදන් වුණා. පොහෙට සියලු අය බෞද්ධය හැටියට නෙමෙයි. නමුත් ඒ කාලෙත් සම්මතයෙන් මේ බෞද්ධය නොසිටියට බොහෝ අය පන්සිල් රැක්කා, පන්සිල් ගත්තා, පන්සිල් සමාදන් වුණා. නමුත් බුදුහාමුදුරුවෝ ඒක නෙමෙයි. ඊට වඩා හුඟක් වෙනස් දෙයක් කිව්වේ. බුදුහාමුදුරුවෝගේ පාණාතිපාතම් පහයි පාණාතිපාතා පටිවිරතෝ හොති. අදින්නාදානම් පහයි අදින්නාදානා පටිවිරතෝ හොති. මෙම මහා ඔය චූලහත්ති පදෝපම සූත්‍රයේ ඉතාම පැහැදිලිව මේ සියලු සිල්පද වචනින් වචනේ මේ සංවර සීලය විග්‍රහයේදී කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අර සම්මතයෙන් තියෙන සමාදන් වීම අද තියෙනවා. පන්සිල් සමාදන් වෙනවා, අටසිල් සමාදන් වෙනවා, දහසිල් සමාදන් වෙනවා, සාමණේර සිල් සමාදන් වෙනවා. උපසම්පදා සීලයත් සම්මතයෙන් සමාදන් වෙනවා මිසක් අර උපසම්පජ්ජ විහෙරති කියන සම්පහදා ඉවත් කරන්නට රාගයෙන් රාගමුල, ද්වේෂමුල, මෝහමුල පහදා ඉවත් කරන්නට කපා දමන්නට උපකාර වන සීලයක් නෙමේ ඔය සමාදන් වන සම්මත සම්ප්‍රදායික සීලය. ඒක පැවැත්ම සඳහා යහපත්. හොඳ පැවැත්මක් පාත්තගෙන යන්න පුළුවන්. ඒක වරදක් නැහැ. එනිසා සිල් සමාදන් වීම නරකයි කියන්න බෑ කාටවත්. ඒ සිල් සමාදන් වෙලා ආරක්ෂා කරගන්නවා නම්, වැළකෙනවා නම්, වීරමණී විරමණය පිහිටවනවා නම් අපායෙන් බේරෙනවා. ඒක හොඳයි. නමුත් නිවනට ඒක ප්‍රමාණවත් නොවන බව බුදුහාමුදුරුවෝ පැහැදිලිවම මේ සීල ප්‍රතිපදාවේ බොහෝ තැන්වලදී විග්‍රහ කරලා තියෙනවා. ඒක කවුරුත් මේක වෙනසක වෙනස තේරුම් ගන්න ඕන මේ රිය අරිය කරන්න රිය ගමන අවසන් කරන්නයි මේ ආර්යකාන්ත සීලය මේ ලෝකෝත්තර ලෝකයෙන් එතෙර වෙන්නයි මේ බුදුහාමුදුරන්ගේ සීලය සංවර සීලය චේතනා සීලය වේරමණී සීලය ප්‍රාණ සීලය විරමණය අවිතික්කම සීලය අවශ්‍ය
වෙන්නේ. එහේ දෙවිනු වාසල තිනවා සිල් වතහ සීලය අතර වෙනස පහදා දෙන්න කියලා.
සීලබ් සිල්වත කියන්නේ සීලබ්බත පරමාහසේ. ඒ සිල්වත පරමාහාරයක් කොටගෙන ඒ සිල්වතම එදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ නොයෙකුත් දුතාංග රැක්ක අය නිජාමා ප්‍රතිපදා ආගල්ලා ප්‍රතිපදා ආදී වශයෙන් මේ සිල්වත වතක් කරගෙන සීලබ්බත පරමාහසේ රැක්ක අය හිටියා. දුතාංග රැක්ක අය හිටියා. එයා එක. ඒ වගේම සීලය කියන්නේ තේරුම සංවරය ඉන්ද්‍රිය සංවරය ඇති කරගැනීම. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා නම් ඒක සීල සංවරය, ඒක සතර සංවර සීලය, ඒක නිගණිත උපකාර වන දේ බුදුහාමුදුරුවෝ ඒක තමයි අනුදැන වදාලේ අර කියන මේ සිල්වත සීලබ්බත පරාමාසයක් කරගැනීම බුදුහාමුදුරුවෝ බැහැර කළා ප්‍රතික්ෂේප කළා ඉවත් කළා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප ගෞතම බුදුන් සිව්හෙළෙන් වෙනත් රටවලට වැඩම කර ධර්ම ප්‍රචාරය කර තිබේද?
එහෙම කරපු බවක් ගිය බවක් බැහැර ගිය බවක් පේන්න නැහැ. ගියා නම් යන්නේ නැති එකම රට දකුණු ඉන්දියාව පමණයි. කාවේරි නදියෙන් එහාට ගියයි කියලා කීයටවත් හිතන්න පුළුවන් කමක් දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ සිව්හෙළේ තුල නම් බුදුහාමුදුරුවෝ ඒ කාලේ රටවල් රාජ්‍යවල් 115ක් තිබුණ බව පැහැදිලිව කඩින් පොත්වල තියෙනවා. ඒක නිසා ඒ රටවල් 115 තුල බුදුහාමුදුරුවෝ මේ පයිම්ම චාරිකා කළා. බුදුහාමුදුරුවෝ කාගවත් කරපිට ගියේ නැහැ, සත්තුන්ගේ වාහනවල ගියේ නැහැ, දෝලාවල ගියේ නැහැ, මිනිසුන්ගේ කරෙන් හෝ සත්තුන්ගේ පිටේ හෝ කොහෙවත් ගියේ නැහැ. ඒක ණය වෙන වැඩක්. ඒකින්ද අද වගේ වාහන යාන තිබුණේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරුවෝ පයිම්මයි මේ අවුරුදු ගානම චාරිකා කළේ අවුරුදු 45 තුලම. ඒ නිසා පිටරට යෑමේ අවශ්‍යතාවයක් බුදුහාමුදුරන්ට තිබුණේ නැහැ.
අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ විවාහකට මුහුණ දෙන දරුවෙකු වෙනුවෙන් සත්‍යක්‍රියා බලයක් මගින් ආශිර්වාදයේ කරන අයුරු කාරණිකව පහදා දෙන්න.
ඔය ඉතින් ඒ දරුවාගේ සිත හැසිරීම රටාව චර්යාව යහපත් කරන්න ඒ දරුවාටත් පිරිසිදු ඉතින් රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව ඒ දරුවාගේ ආත්ම ශක්තිය වඩා වර්ධනය කරගන්න ආකාරයට වර්ධන වෙන ආකාරයට පිරිසිදු හිතක් ඒ දරුවාගේ ඇති කරන්න පුළුවන් විදිහට අපිට පුළුවන් වෙනවා සත්‍යක්‍රියාවක් කරලා ඒ දරුවාටත් යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා ඇත්ත ඇති හැටියට ඒ දරුවාටත් තේරුම් ගන්නට ආත්ම ශක්තියක් ඇති වේවා කියන පිරිසිදු චේතනාවෙන් සත්‍යක්‍රියාවක් පතුල්ලා ආශිර්වාද කරන්න ඒක පුළුවන්.
ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකී අනුගාමිකී බව අසා තිබේ. මෙය පහදා දෙන්න.
දැන් ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකෙක් බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලේ ජේසුස් වහන්සේ හෝ මහමත්තුමා හෝ ජීවත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පින්වන් පාලා අවුරුදු 500 ගණනකට පස්සේ දැන් බුද්ධ වර්ෂයයි ක්‍රිස්තු වර්ෂයයි අතර වෙනසක් තියෙනවානේ. ඒක නිසා දැන් බුද්ධ වර්ෂ 2600 ගණනක් ක්‍රිස්තු වර්ෂ 2016යි. අවුරුදු 500ක පමණ 580ක පමණ වෙනසක් තියෙනවා. එම්නම් බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න බෑ. බුද්ධ ශ්‍රාවකීන්ගේ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරටම ක්‍රිස්තුස් වහන්සේ ඉන්දියාවට ඒ කාලේ කනිෂ්ක රාජ්‍යයේ කිට්ටුව තමයි ජේසුස් වහන්සේ ඉන්දියාවට හෝ ලංකාවට හෝ ආවේ. ඒ ආපු කාලේ ඒ බුද්ධ ආගමේ යම් යම් දේවල් යම් යම් ධර්මතාවයන් අරගෙන ඒ තමන්ගේ ප්‍රදේශයේ ජෙරුසලෙමට ගැලපෙන ආකාරයට ජේසුස් වහන්සේ මේ යම් ආකාරයක දහමක් අලුතෙන් පෙන්වලා දුන්නා. කියා මහමතුමත් ඒ විදිහමයි කළේ. ඊටත් අවුරුදු තවත් 400කට පමණ පස්සේ. ඉතින් මේ සියලු දෙනා යම් ආකාරයක මේ උතුම් බුද්ධ ධර්මයේ තේරුම් ගත් ආකාරයට ඒ තම තමන්ගේ රටවල් වලට එදා සමාජයට ගැලපෙන ආකාරයට දේශනා කළ බව තමයි පැහැදිලිව පේන්න කියන්න තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ සතර ඉරිදිපාද පැහැදිලි කර දෙන්න.
සතර ඉන්දිපාද තියෙනවා අංගුත්තර නිකායේ විශේෂයෙන්ම දැන් මේක සතර ඉන්දිපාදවල තියෙනවා විරිය විමංසා චිත්ත ඡන්ද ඡන්ද විරිය චිත්ත විමංසා කියන හතර ඡන්ද ඉන්දිපාදයේ කැමැත්ත කැමැත්තෙන් මේ අහපක් දී කරන ඒ වගේම විරිය විරිය කියන්නේ මේ වෙන් කළා වැරදි දේ අස් කරන ක්‍රියාකාරකම විරිය ඒ වගේම විමංසා විමර්ශනය කළා දෙපැත්ත දුවතාවයේ ගණන් මේ බලලා ආවර්ජනය කළා විමර්ශනය කළා වැරදි දේ හරි තේරුම් ගැනීම ඒ වගේම චිත්ත මේ සිතේ ඇති වෙන කෙලෙස් ගති විදි කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විඤ්ඤා විතක්ක විචාර ඉවත් කළා ඒ වෙනුවට නෙක්ඛම්ම අව්‍යාපාද අවිඤ්ඤා ඇති කර ගැනීම මේ සතර ඉද්ධිපාදවල පිරිසිදු හතර ඉද්ධිපාදයෙන් වෙන්නේ පිට පිරිසිදු වෙනවා ඒ නිසා සතර ඉද්ධිපාදයෙන්ම මේ හිතේ ඇති වෙන කෙලෙස් ගති අයින් වෙලා කෙලෙස් ගති ඉවත් වෙලා පිට පිරිසිදු වෙනවා
එහෙනම් ප්‍රශ්න හතරක් තියෙනවා ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ සංවර සීලය රකින විට ලෝකෝත්තර පංචශීලයේ ඉතිරි අංගයන් වැඩේද
ඉන්ද්‍රිය සංවර සීලය හරියට නිවැරදිව තේරුම් ගත්තොත් වැඩිනව නැන්නම් නැහැ ඉන්ද්‍රියන් හයම සංවර කරගත්තොත් කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ වෙනවා ඒ අනුව සාදු සබ්බත් සංවරෝ වෙන බව තේරුම් ගත යුතුයි නමුත් ඉන්ද්‍රිය සංවරය තේරුම් නොගත්තොත් මේ සීලය පිහිටයි කියලා හරියන්නේ නැහැ. ඒක ඉන්ද්‍රිය සංවරයක් නෑ.
සෝවාන් මාර්ගයේ ගමන් ගන්න අයකු සතර සංවර සීලයම රැකිය යුතුද?
සතර සංවර සීලයම ඉබේම ඉන්ද්‍රිය සංවර සීලය සැකෙනකොට සතර සංවර සීලයම රැකෙනවා. සතර සංවර සීලයම පූර්ණ වෙනවා. යථාභූත ඥාන දර්ශනේ ලැබෙනවා. මග්ගේ ඥාන දර්ශනේ ලැබෙනවා. ඒ අනුව ආනපාන සති සමාධිය පිහිටනකොට සතර සංවර සීලය පූර්ණ වෙනවා. එකකට එකක් උපකාර වෙනවා.
ඊළඟට නිර්මාංශ බව රැකීම සීලබ්බත දරා පරාවාසයට අයද්ද?
මොකද්ද?
නිර්මාංශ බව රැකීම.
නිර්මාංශ බව රැකීම
සීලබ්බත
නෑ සීලබ්බත පරාමාසය විතරක් නෙමෙයි ඒක. ඒක නිර්මාංශ බව කියන්නේ තවත් සතෙකුගේ මස් කාලා අපි යැපෙන්න සුදුසුද අපේ රස තෘෂ්ණාව රස කෑදරකම පිරේතකම නිසා නේද මේ තවත් සතෙකුගේ මස් කන්නේ කියන මේ පංචිල් ප්‍රතිපදාවම පිළිවෙතම කැඩෙනවා සීලබ්බත පරාමාසය විතරක් නෙමෙයි පහම කැඩෙනවා යම් ආකාරයක අනුන්ගේ මස් නොදුන්න මස් තමන්ගේ කටට ඇදලා දාගත්තු. ඒක තේරුම් ගත යුතුයි.
ස්වාමීන් වහන්ස මම දිනපතා උදෑසන පැය භාගයක් පමණ කාලයක් එක තැනක වාඩි වී ත්‍රිලක්ෂණය මෙනෙහි කරමි. සතර මහා ධාතුන් වල ආයතන වල හේතුඵල ධමයේ අංක 9 පිළිබඳ පංචස්කන්ධ පිළිබඳ එලෙස මෙනෙහි කිරීමෙන් කෙලෙස් ප්‍රහාණයට පහසුවක් වන බව මගේ හැඟීමයි. මෙය කිරීම සුදුසුද? පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා
සිටිමි. මොකද්ද පළවෙනිම පියවර? මොකද්ද?
මා දිනපතා උදෑසන පැය භාගයක පමණ කාලයක් එක තැනක වාඩි වී ත්‍රිලක්ෂණය මෙනෙහි කරමි.
ත්‍රිලක්ෂණය? ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද කියන එක තමයි ප්‍රශ්නේ. ආනපාන සති සමාධිය නොදැන ආනපාන නොදැන අස්සපස්ස නොදැන කරණීයාකරණීය නොදැන ත්‍රිලක්ෂණ භාවනාව කරන්න බෑ. ත්‍රිලක්ෂණ භාවනාව කියන එකේ තේරුම අනිච්ච දුක්ඛානාත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත ඉවත් කිරීමත් නිබ්බිදා කියන තත්වයට හිත පහදා පිරිසිදු කර ගැනීමත් සිදු වෙනවා නම් ත්‍රිලක්ෂණ භාවනාව විතරක් වුණත් ඇති අනික් මොනවා නැතත් එතන ආනපාන සති සමාධිය පූර්ණ වෙනවා සතර අධිපට්ඨානය පූර්ණ වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණ වෙනවා. හැබැයි ත්‍රිලක්ෂණය කියන එක මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක නෙමේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා නිත්‍ය සුඛාත්ත ඉවත් වෙනවා නම් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ වගේම නිබ්බිදා කියන තත්ත්වයටත් පත් වෙන්න ඕන. උදෙත් මේක ගැන පැහැදිලි පිරිසිදුව විග්‍රහ කළා.
ස්වාමිනී සෝවන් ඵලයට පත් වූ අයකු ඵල සමාපත්තියට පත්වන්නේ කෙසේද? ඒ සඳහා අදිෂ්ඨානය කළ යුතුද? එවිට දැනෙන්නේ කුමන ආකාරයටද?
සාමාන්‍යයෙන්ම සෝතාපන්න ඵල සමාපත්තියට පත් වූ පුද්ගලයෙකුට සෝතාපන්න ඵල සමාපත්තිය විතරයි දසනේන සම්පන්න වීම විතරයි තියෙන්නේ. ඒ පුද්ගලයා තුළ තාමත් රාගය, ద్వේෂය, මෝහය තියෙන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා ඇත්ත ඇති හැටියට යා යුතු පාර සහ නොයා යුතු පාර, කරගත යුතු කරණීය සහ අකරණීය දෙපැත්ත, ඒ වගේම යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයාට තියෙනවා යම් ආකාරයක සම්මාපත්තියක්. සම්මාපත්තිය දසනේන පහතබ්බා කියන දැක්ම විතරක් පිරිසිදු. ඒ දැක්ම පිරිසිදු වීම තමයි මේකේ කඩයිම. දැක්ම පිරිසිදු වූ පුද්ගලයා පටිසෝතගාමී වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ඉතිරි රාග දේශ මොහ ක්‍රමානුකූලව රාග විරාග කරන්න, ඉතුරු මඟපල වලින් ඒ අනුව සම්මාපත්තිය පූර්ණ වෙලා අර යම් ආකාරයක ඵල සමාපත්තිය වලට පත් වෙන්න පුළුවන් ඉදිරියට.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, කුසලය හා කුසල මූලය පැහැදිලි කර දෙන්න.
කුසලය කියන්නේ රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ කුසලං. රාග, අලෝභ, ආදේශ, අමෝහ කුසල මූලය. ඒක නිසා මේක මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ පැහැදිලිව කුසල මූලය, කුසලය, අකුසල මූලය, අකුසලය පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කරලා තියෙනවා. ඕන කෙනෙකුට තවත් විග්‍රහයක් විස්තරයක් දැනගන්න ඕන නම් සම්මාදිට්ඨික සූත්‍රයේ මේ කරුණු හතර පිළිබඳව කුසලම් පජානාති, කුසල මූලම් පජානාති, අකුසලම් පජානාති, අකුසල මූලම් පජානාති වචනෙම ඉන් බ්ලැක් ඇන්ඩ් වයිට් විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව කුණු මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, අකුසල් මුල් තුන අලෝභ, ආදේශ, අමෝහ, කුසල තුන රාගකය, ද්වේෂකය, මෝහකය.
එහි දෙවෙනි ප්‍රශ්නය, සීලම රූප සෑදී ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායුව වලින් උවත් එය ධම්ම රූපයට අදාළ වන ආකාරය නොතේරේ. එය පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි.
මේකට හේතුව මේ භෞතික වශයෙන් ලෞකික වශයෙන් තම ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතර සියලු පුරත්ඥාන පුද්ගලයෝ මනින්න පුරුදු වෙලා තියෙනවා. නමුත් මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක උපාදාය රූප වුණාට පස්සේ ඒක ධාතු භූත ගති හැටියට තමන් තුල පිහිටනවා. අපි ගම්මු පඨවි ගතිය, වායෝ ගතිය, තේජෝ ගතිය, ආපෝ ගතිය සියලු පුත්ත්ඥාන පුද්ගලයන් තුල තමන්ට නොපෙනුනාට තියෙනවා. අපි යම් කිසි දේශපාලන පක්ෂයකට, ආගමකට, ජාතියකට, තව කුලයකට, නිලයකට, බලයකට මේ සියලු තැනට බැඳෙන්නේ මොකද? ඔය පඨවි ගතිය, තද ගතිය තියෙන නිසා. ඒ තමන්ට බැරි වෙලාවත් තමන් අපි හිතමුකෝ අපි දේශපාලන පක්ෂයකට බැඳුණා. ඒ දේශපාලන පක්ෂයට අපි පඨවි තද ගතියෙන් බැඳුණා. ඒ දේශපාලන පක්ෂයට කවුරු හරි පිටමිනියෙක් මේ දේශපාලන පක්ෂයට බැඳනහම ඇයි අර පුද්ගලයාට කේන්තියන්නේ, තරහ යන්නේ? අර තේජෝ ගතිය තියෙන නිසා. ඒ දේශපාලන පක්ෂය ජයගත්තාම ඇයි ඒ පුද්ගලයා සතුටු වෙන්නේ? අර වායෝ ගතිය තියෙන නිසා. ඇයි අර පරාද වුණාම නිකන් දියහරු වෙලා යන ආපෝ ගතිය තියෙන්නේ? මේ ඒ ගති අතර දැන් ඔය මේ අපි හිතුවට මේ පඨවි කියන්නේ පොළව විතරක් නෙමෙයි, තේජෝ කියන්නේ උෂ්ණත්වය විතරක් නෙමෙයි, ආපෝ කියන්නේ ජලය විතරක් නෙමෙයි, වායෝ කියන්නේ වාතය විතරක් නෙමෙයි. මේ හති හතරම භූත හතරක් වෙනවා, ධාතු හතරක් වෙනවා. ඒ ආශ්‍රයෙන් ගති හතරක් හැටියට පුද්ගලයන් තුළ ක්‍රියාත්මක වෙනවා. මේක හැම කෙනෙක් ගාවම ගති, ඔය ගති හතර තියෙනවා. තිබුණ නැත්නම් එහෙම අපිට මේ ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක නිසා සියලු මිනිස්සුන් ගාව ඔය ගති, පඨවි ගතිය තියෙනවා, වායෝ ගතිය තියෙනවා, තේජෝ ගතිය තියෙනවා, ආපෝ ගතිය තියෙනවා. ඒකනේ අපිට තරහ යන්නේ, කේන්ති යන්නේ, සතුටු වෙන්නේ ඔක්කොම මොකද? අර ගති තියෙන නිසා. මේක තමන් තේරුම් ගන්න ඕන. තමන් ගාව තියෙන ඔය ගති තියෙන තාක්කල් නිවන් දකින්න ටිකක් අමාරුයි. ඒක තේරුම් ගත යුතුයි.
ස්වාමීන් වහන්සේ අතීත සංසාරයේදී අප විසින් උපාදානය කරගත් පින් හා පව් චිත්ත සන්තානයේ ගබඩා වී තිබෙනවාද? එම පින් අනිකුත් අයට පැවරීමිනුත් පව් තමන් වැය කිරීමිනුත් අවසන් කරගත යුතුද?
නෑ, බුදුහාමුදුරුවෝ කියලා තියෙන පුණ්‍ය පාප පහිනස. දැන් අපි පින්කමක් කරන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කවදක්වත් කොතනවත් කාටවත් කිසි තැනක කියලා නෑ පින්කම් කරන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන පින්කම් කරන්න කළ යුතුමයි කියලා සුමනාවනි පින්කම් කළ යුතුයි කියලා සුමනා සූත්‍රයේ පැහැදිලිව කියලා. ඒ වගේම ඒ සුමනා සූත්‍රයේ ඊගාවට කියලා තියෙනවා ජාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ. මේ පින්කමක් කරලා අපි ඒක අපේම ප්‍රතිලාභයේ පිණිස පුඤ්ඤාභිසංකාරයක් කරගත්තොත්, අපි අල්ලගත්තොත්, උපාදානය කරගත්තොත් අපි අපේ අර ඉදිරියේ යහපතක් කරගන්න හොඳ ප්‍රතිලාභයක් ලබන්න, දේව් සැප, රජ සැප, සිතු සැප ලබන්න, බෝසත් පෙරුම් පුරන්න, කොයි විදියෙන් හරි අපි ඒ පින්කම අල්ලගත්තොත් උපාදානය කරගත්තොත් ඒ හේතුව නිසාම ඒ පුඤ්ඤාභිසංකාරය නිසාම අපිට සංසාරෙ දික් වෙනවා, නිවන් දකින්නට බාධාවක් වෙනවා. මේකයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කොහේ පින්කම් කරන්න එපයි කිව්වේ නැහැ. ඕනම කෙනෙකුට පින්කම් කරන්න පුළුවන්. කරපු මොහොතේම ඒ මොහොතේම තමන්ගේ හිතේ ප්‍රසාදයක්, හදයන් පුණාති පුණ්‍යක්, හිතේ පිරිසිදු වීමක්, ප්‍රසාදයක්, ප්‍රමෝදයක්, අධි ප්‍රමෝදයන් චිත්තං කියන පිරිසිදු භාවක් සිතේ ඇති කරගන්නවා, තුන් සිත පහදා ගන්නවා. ඒ අනුව රාගයෙන්තරෝ, ද්වේෂයෙන්තරෝ, මෝහයෙන්තරෝ මේ විශ්වයට අපි ඒ ණය තියෙන සියලු ඥාති මිත්‍රාදීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. ඒක කුසලයක් බවට පත් කරගන්නට පුළුවන්. සංසාර ණය ගන්න දිනුවෙන් අනුන්ට යහපතක් කරන්න, තමුණුත් මිදී නිදහස් වෙන්නට පුළුවන් ආකාරයට පින කුසලයක් බවට පත් කරගන්න බුදුහාමුදුරුව පැහැදිලිව කරුණුකාරණා බොහෝ සූත්‍රවල දේශනා කළා තියෙනවා.
ස්වාමීන් වහන්සේ, සිහි නැතිව ලෙඩ ඇඳක සිටින කෙනෙක් සිතට පෙර කලදී සිහියට එනවාද, නැත්නම් නිින්දගිය අවස්ථාවක සිත පිහිටනවාද යන්න පහදා දෙන්න.
මොකද්ද ප්‍රශ්නේ? පැහැදිලි මන්දිතාව.
සිහිය නැතිව ලෙඩ ඇඳක සිටින කෙනෙක් සිතට පෙර කලදී සිහියට එනවාද, නැත්නම් නිින්දගිය අවස්ථාවක සිත පිහිටනවාද යන්න පහදා දෙන්න.
දැන් අපි හිතමුකෝ, දැන් ඔය බොහෝ අයට එකෝ ඇක්සිඩන්ට් එකක් වුණාම, එහෙම නැත්නම් වයසට ගිහිල්ලා අසංය වුණාම, එහෙම නැත්නම් ඔය ධ්‍යාන ලැබලත් අසංය වෙනවා, එහෙම නැත්නම් මොකක් හරි අපි කියනවා ඒ පුද්ගලයාට සිහිය නැහැ, දැන් හුස්ම නම් ගන්නවා, ඒ වුණාට සිහිය නැහැ කියලා. දැන් මෙතෙන්දී වෙලා තියෙන දේ හරියටම තේරුම් ගන්න ඕන. වෙලා තියෙන්නේ මේ ආගන්තුක වශයෙන් කණෙන්, ඇහෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්න සංඥා අර මනසට අධ්‍යාත්මික ආයතනයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒවා දැන් ඇහැ තියෙනවා. හැබැයි ඇහෙන් බලන රූප අර මනසට, මනින්ද්‍රියට එන්නේ නැහැ. කන තියෙනවා. කවුරු හරි කියන එක කනින් ඇහුවට අර මනින්ද්‍රියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අධ්‍යාත්මික බාහිර අර ඉන්ද්‍රිය සම්බන්ධතාවය බ්‍රේක් වෙලා තියෙනවා, කැඩිලා තියෙනවා. ඒ නිසා අර මනීන්ද්‍රිය 100%ක්ම ක්‍රියාත්මක වෙනවා. හැබැයි අර බාහිර ආයතන පහ මනසට අර සංඥා දෙන, නිමිති දෙන අර දේවල් දැන් නැහැ ඒ පුද්ගලයාට. හැබැයි ඒ පුද්ගලයාගේ මනීන්ද්‍රිය 100%ක් ක්‍රියාත්මක වෙනවා. වර්තමාන මොහොතේ පුද්ගලයාට කියන දේ තේරෙන්නේ නැහැ. බලන ඇහෙන් දැක්ක දේ බලුවට තේරුමක් නැහැ, සංඥාවක් නැහැ, සංකාරයක් කරන්න බෑ. හැබැයි අතීතයේ ඒ අසඤ්ඤ තත්වයටපත් වෙන්නට පෙර තමන් අර චිත්තසංතානයේ මනෝමය කයේ ගොඩහාගත්ත සියලු දේ ඒ පුද්ගලයා ආවර්ජණය කළා. ඒකේ තියෙන බලවත්ම ගරුක කර්මය උපාදානය කරගෙන ඒ අනුව ඒ පුද්ගලයා රවුම් ගහලා ඊගාව අර චුතිය අවසන් වෙන්නේ ඊගාව උපත සකස් කරගන්න ඒ පුද්ගලයාට පුළුවන්. ඒ පුද්ගලයා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. අර බාහිර ආයතන පහේ සම්බන්ධතාවයයි මෙතෙන්දි මේ අපි ඔය අර නිර්වින්දනය කළාම, එහෙම නැත්නම් අසඤ්ඤ වුණාම මේ අපි දකින තත්වය ඒක බාහිර දැක්මක් පමණයි. නමුත් අධ්‍යාත්මය ඒ පුද්ගලයා තුළ ඒ අසඤ්ඤ වෙන්නට පෙර සියලු දේ ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, මම අද පළමු වතාවටයි මෙම ධර්ම දේශනාවට සවන් දුන්නේ. සම්මත ආනාපාන භාවනාවත් ආනාපාන සති සමාධියත් ගැන පැහැදිලි කර දෙන්න.
ඒක මෙහෙම දවසකින් හෝ පැයකින් හෝ විනාඩි ගානකින් මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න බෑ. ඒ වගේම බුදුහාමුදුරුවෝ කියපු මේ ආනාපාන සති භාවනාවෙත් විවිධ තත්ත්වයන් තියෙනවා. කායගත සති සූත්‍රයේ තියෙන එක පාරක්, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන තවත් පාරක්, ගිරිමානන්ද සූත්‍රයේ, මහා රාහුලවාද සූත්‍රයේ තියෙනවා ඊටත් පොඩි පොඩි වෙනස් පාරවල්. මේක මේ නිවන් මගට ඍජුව උපකාර වන පාරවල්. බුදුහාමුදුරුවොත් එක එක අවස්ථාවල විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන්ට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධිය යථා බුද්ධේන භාසිතා කියලා ආනපාන සති සමාධියක් තියෙනවා. ඒක ආනපාන සති සමාධි භාවනාව. තව තියෙනවා ආනපාන ප්‍රාණයාම භාවනා කියලා ක්‍රමයක්. බෝසත්තුමා පැහැදිලිව ගෝපක මොග්ගල්ලාන සූත්‍රය, අරිත්ත සූත්‍රය වගේ තවත් සූත්‍ර ධර්මවල කේවට්ට සූත්‍රයේත් මේක විග්‍රහ කරලා තියෙනවා. බෝසත් කාලේ මම නොදන්න කාලේ ඒ ප්‍රාණයාම භාවනාව, ආනපාන භාවනාව, ප්‍රාණයාම භාවනාව කළා, කරලා අතරමං වුණා කියලා. නමුත් මගේ කිසි ශ්‍රාවකයෙකුට මේක මං අනුදැනව දාරන්නේ නැහැ කියන එක පැහැදිලි. ඒ නිසා ඔය ලියපු මහත්තයා මං ඉල්ලා සිටිනවා කාරුණිකව, අර මේ සති භාවනාවක් තියෙනවා, සතියක් තුළ මේ සියලු කරුණු කාරණා දවසකින් දෙකකින් කියන්න අමාරුයි. ඒකයි දවස් හතක් තියෙන්නේ. ඒ දවස් හතේ වැඩසටහනට සහභාගී වුණාම තමන්ගේ නම ලියලා මේ සියලු කරුණු පැහැදිලිව ප්‍රශ්න කරන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා. පැය ගාණක් සාකච්ඡා කරනවා, ප්‍රශ්න කරනවා. තව නොඑක අය 100ක් විතර ස්වාමීන් වහන්සේලා සිල්මෑණිවරු මේක සහභාගී වෙනවා. ඒ අයගේ සාකච්ඡා වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ අනුව මේ ආනපාන සති සමාධියේ දෙපැත්තක් තියෙන බව, ප්‍රාණයාම ක්‍රමයක් සහ බව උදුරා දමන්නට උපකාර වන බුද්ධ ආනපාන සතියක් තියෙනවා. ඒ වගේම ධ්‍යාන නොලබාම මගඵල ලබන ක්‍රමයක් තියෙනවා. ධ්‍යාන ලැබලා මගඵල ලබන ක්‍රමයකුත් තියෙනවා. ඒ දෙපැත්තම තේරුම් අරගෙන තමන්ට පහසු ආකාරයකට තමන්ට මේ භාවනාව කරගෙන යන්න පුළුවන්. ගිහි ගෙදර ඉඳලම මගඵල ලබන්නට ක්‍රමයක්, ක්‍රමවේදයක් ධම්මඳුරු කියලා දීලා තියෙනවා. ඒ අනුව ඕනම කෙනෙකුට ඒකට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සතියක්ම මේකේ මුල ඉඳන්ම පළවෙනි දේශනේ ඉඳලා, පළවෙනි වැඩමුළුවේ ඉඳලා අවසානයේ දක්වාම සහභාගී වුණොත් තමයි ඒක හරියටම තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අනික් අයටත් අවස්ථාව තියෙනවා. කිසි කෙනෙකුට සීමාවක් නැහැ. ඕන කෙනෙකුට එන්න පුළුවන්, ඇවිල්ලා ඉන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලා නම දීලා මේ මාසයේ තමන්ට වෙන් කර ගන්න පුළුවන්. දැන් ජූලි මාසයේ දෙවෙනිදා ලබන සතියේ මේ ඊගාව සෙනසුරාදා, ලබන සෙනසුරාදා නෙමේ ඊගාව සෙනසුරාදා, ජූලි දෙවෙනිදා ඉඳන් නම් වෙනිදා දක්වා භාවනා වැඩසටහනක් තියෙනවා. මම හිතන්නේ තව කීප දෙනෙකුට අවස්ථාව තියෙනවා. කැමති කෙනෙකුට තමන්ට අදම ලියන මහත්මයාට නම දීලා ඒ භාවනා වැඩසටහනට ඇතුළත් වෙන්න පුළුවන්. සෙනසුරාද ඇවිල්ල ඊගාව සෙනසුරාද උදේ තම ආපහු යන්න පුළුවන් වෙන්නේ. අපි සියලුම කෑම බීම, ඉඳුම් හිටුම්, නවාතැන් අවශ්‍ය පහසුකම් සියලු දේ නොමිලේම දෙනවා. ඒ සඳහා දායක මහත්තුරුන්ගේ අපගැපවීම් කටයුතු කරනවා. ඉතින් ඒකට ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. හැම මාසයකම මේ භාවනා වැඩසටහන තියෙනවා. දැනට අගෝස්තු ජූලි මාසේ තියෙන්නේ දෙවෙනිදා ඉඳන් නවවෙනිදා දක්වා. අගෝස්තු මාසෙත් තියෙනවා භාවනා වැඩසටහන් දෙකක්. එකක් මේ මීරිගම මුල් සතිය තුළ, අවසාන සතිය තුළ මාතලේ කිව්ල පන්සලේ තියෙනවා. ඒ වගේම සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සියලු මාසවල තියෙනවා. දෙසැම්බර් මාසෙත් දෙකක් තියෙනවා. දෙසැම්බර් මාසෙත් එකක් වැඩසටහනක් මීරිගම තියෙනවා. අනික බිබිලේ නාගලවැව රජමහා විහාරස්ථානයේ තියෙනවා. ඒ සියලු වැඩසටහන් වලට ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තමන්ගේ නම ඇතුළත් කරලා දාගන්න ඕන. එතකොට හරි.
ස්වාමීන් වහන්සේ, කාය යනු ක්‍රියාකාරීත්වයයි. එසේ වුවද සක්කාය දිට්ඨිය විග්‍රහ කිරීමේදී සුවකය පිළිබඳ වැරදි දැක්මක් බවත් ධාතු හතරකින් එය සකස් වී ඇති බවත් දක්වා ඇත. මෙය පැහැදිලි කර දෙනෙමින් ගෞරවණීය ඉල්ලා සිටිමි.
ඔය සක්කාය කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය මම කරනවා, මගේ රූපය මමයි, මගේ රූපයයි රූපෙන් තොර මමක් නැත, මගෙන් තොර රූපයක් නැත, මේ ආදී වශයෙන් වේදනාව මමයි, වේදනාව විඳවන්නේ මමයි, වේදනාව ආත්මය කොට ගත්තා, වේදනාව මගේ වශයෙන් පාත් ගන්න පුළුවන්, වේදනාව මම පිනවනවා එක්ක විඳවනවා, මේ ආදී කොට ඇත්තා වූ වැරදි මැනීමක් තියෙන එක තමයි සක්කාය දිට්ඨිය කිව්වේ. වැරදි දැක්මක් අනුව ඒ වේගය මම මගේ කොට මම නිපද වූ වේගයක්, මම විඳින වේගයක්, පිනවන වේගයක් කියලා මම මගේ කොට ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. ඒකයි. කය නෙමෙයි. මේ කය කොහොමද තමන්ගේ බව හොඳටම දන්නවා. මේ කය නෙමෙයි මේ මේ කියලා තියෙන කාය. මේ ක්‍රියාවේ වේගය.
ස්වාමීන් වහන්සේ, අප ගෙදර සිටින සමහර අවස්ථා වලදී අපට දූ දරුවන් තෑගි දෙන අවස්ථා ඇත. ඉන් අප ඔවුන්ට ණය වෙනවා නේද? ඒ ණය ගෙවන්නේ කෙසේද? නොගෙන සිටියොත් අමනාප වී ද්වේෂ හටගනි. ජීවත් වී සිටින කාලය තුල ඔවුන්ට පින් අනුමෝදන් කළ හැකිද?
දැන් කවුද තෑගි දෙන්නේ?
දරුවෝ.
දරුවන්ට. එතකොට දරුවන්ට දැන් පොඩි කාලේ දරුවන්ට තනියෙන් ඇවිදින්න පුළුවන්ද? තනියෙන් කෑම හොයාගත්තද? තනියෙන් ඇඳුම් හොයාගත්තද? තනියෙන් ඉගෙන ගත්තද? කවුද උදව් කළේ, උපකාර කළේ? ඈ, මව්ද මව්පියෝ වැඩිහිටියෝ. දැන් ඒ දරුවන්ට ලොකු වැඩිමහල් වුණාම ඒ දරුවන්ටත් ණය ගෙවන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. යුතුකම් වගකීම් ඉටු කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. එන්න ඒ දරුවෝ ණය වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දරුවෝ ඒ වගේ ටැග්ගක් තුන්සිත පහදාගෙන යහපත් පිරිසිදු චේතනාවක් අනුව අර උපකාර වන දෙයක්, එහෙම නැත්නම් ප්‍රයෝජනවත් දෙයක් ඒ ටැග්ගක් හැටියට දෙනකොට ඒක සතුටෙන්ම පිළි අරගෙන ඒකට එවල මේ මොහොතේම ස්තුති කරලා පින් අනුමෝදන් කරලා පින් දෙන්නට පුළුවන්. ඒ තමන්ගේ හිතත් පහදාගෙන ඒ දරුවගේ හිත පහදා ගැනීම තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේක දැන් අර දරුව අම්මල තාත්තලට ඒ වගේ දීම නම් ඒක යුතුකමක් වගේ කීමක් පැහැදිලිව. නමුත් කිසිම සම්බන්ධකමක් නැති අර පන්සලක ඉන්න හාමුදුරු නමකට, ආරණ්‍ය ඉන්න හාමුදුරු නමකට තමන්ට අර තමන් හදා වඩා ගත්ත නැති, ඉගැන්නුව නැති මේ වගේ කෙනෙකුටත් අපි දානයක් දෙනවා. අපි සමහර විට අපේ දරුවන්ට කන්න බොන්න තියෙන දේ දරුවන්ට නොදී ඒ මුදල් වියදම් කරලා තමා ඔය පන්තලකට, ආරණ්‍යයකට දානයක් දෙන්නේ. දැන් ඇයි මේක මෙහෙම කරන්නේ? මේකයි කල්පනා. අපි ඒකත් ඒ කරන එකත් වැරදි නෑ. නමුත් ඒ තමන් තුන්සිත පහදාගෙන යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව තමන්ටත් මේ පුණ්‍ය ශක්තිය ලබා ගන්න, තමන්ගේ ඥාතීන්ට පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්නට සුදුසු වන ආකාරයට තමන්ගේ හිත පැහැදෙන්න ඒ වගේ දානමය පින්කමක් කරන්න පුළුවන්. කළාම ඒ දානේ බාර අරගන්න අය තුන්සිත පහදා ගන්න ඕන, තමනු තුන්සිත පහදා ගන්න ඕන. ඒ තුන්සිත පැහැදුනාට කියලා හරියන්නේ නැහැ. ඒ පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා, ඒ ඝන දෙනුව එතනින්ම අවසන් කරන්න ඕන. ඒක තමයි පටිසංකායෝනිසෝ මනසිකාරයෙන් ඒ දානේ පිළිගත යුතුයි. පින් අනුමෝදන් කරිය යුතුයි, පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි. ඒකෙන් ඒ ඝනදෙනුව එතනින්ම අවසන් වෙනවා, ණය වෙන්නේ නැහැ. එහෙම කළේ නැත්නම් ණය වෙනවා. ඒකයි මේකේ මේ පින් සහ කුසලයේ තේරුම. මේක දැනගෙනම කළ යුතු දෙයක්, නොදැන කළොත් දෙපැත්තම ණය වෙනවා. ඒකයි හේතුව.
විදේශ රටක ශ්‍රාවකෙක් අහන්නේ, පින් කරපු ඒ අවස්ථාවේදීම නොව පසුව වෙනත් අවස්ථාවකදී ඒ පින කුසලයක් බවට පත් කරගත හැකිද? එසේ කරන්නේ කෙසේද?
දැන් අපිට, අපි හිතමුකෝ අපි අද දානයක් දෙනවා. අද මේ දානේ අපිට හෙට මතක් වෙනවා, අනිද්දා මතක් වෙනවා, සුමානිකින් මතක් වෙනවා, මාසිකින් මතක් වෙනවා, දෙකකින් තුනකින් අවුරුද්දකින් මතක් වෙනවා. මේ මතක් වුණු හැම අවස්ථාවකම තමන්ට පුළුවන්කම තියෙනවා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒ පින්කමින් කුසලයක් බවට පත් කරගෙන ඒ තමන්ගේ තම තමන්ගේ ඥාතීන්ට පින් දීලා පින් පවරලා ඒ අය මුදවා නිදහස් කරලා තමනුත් ඒකෙන් චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව ඒ පින ඕනම අවස්ථාවක තමන්ට සිහිපත් වෙනවා නම් දැන් අද නම් බෞද්ධ බුද්ධාගමේ උගන්වලා තියෙන්නේ ඒ පින මතක් වුණ ගමන් ප්‍රාර්ථනා කරලා දෙව් මිනිස් සැප රජ සැප ඉල්ලන්නේ නැද්ද? අද ඔක්කොටම උගන්වලා තියෙන්නේ පින්කමක් කරලා මේ පින මතක් වෙන හැම වෙලේම ඒ පින්කමෙන් ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න යදින්න යාඥා කරන්න දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප ලබන්න. දැන් ඉංගන්නේකට රුපියල් 5ක් 10ක් දුන්නත් ලක්ෂයක ස්විප් එකක් ඇදේවා කියලා තමයි අද පින්කමක් කරන්නේ මිනිස්සු. මේක තමයි කරන ලොකුම මෝඩ කම. ඉතින් ඒක නිසා මේක උගන්වලා තියෙන වැරදියට. කවුද මේ වැරදියට ඉගන්නේ? අර මහා සාංගික නිකාය, අර බෞද්ධ බුද්ධාගම් කාර්යෝ. ඒක නිසා ඕකද මුළු සමාජය වහගෙන ගිහිල්ලා හැම මිනිහෙක්ම මේ පොලියට සල්ලි දෙනවා වගේ තමයි පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ, යාඥා කරන්නේ, යදින්. ඉතින් ඒක වැරදි. මේක තේරුම් ගන්න ඕන. අපිට ඒ පින්කම සිහිපත් වූ හැම මොහොතකම අපි චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ හැටියට ඒ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා එක කුසලයක් බවට පත් කරගන්න දැනීමක් යම් ධර්මඥානයක් ඇතුව කටයුතු කළ යුතු. ඒ සඳහා දැනීමක් අවශ්‍යයි.
ස්වාමීන් වහන්සේ, මගේ බිරිඳ මගේ සහෝදර සහෝදරියන් සමග පටිගයින් සිටි.
මොනවාවිලා
පටිගයින් තරහෙන් නේ. ඔවුන් මතක් කිරීමේදී පවා මගින් වින්වීමට තැත්දරයි. මට දස වදදී. නමුත් ඇය ගිරිවිය වගේ ධර්මයේද කියවයි. කාමරාග පටිගයින් තොරව සකෘදා වී එය නොහැකිය නේද? සකෘදා නොවී විය නොහැකි නේද? ඊළඟට ඒකෙම අහනවා, ඇය ඔවුන්ට බෙදාගෙන කාබී පටගෙන් අයින් කොට සංසාරය.
දැන් ඔය ප්‍රශ්නේ පොඩ්ඩක් ආයිසරයක් මුල ඉඳන්ම කියන්න. මගේ ගොඩක් වැදගත් ප්‍රශ්නයක්, පොඩ්ඩක් අහගන්න හොඳට.
මගේ බිරිඳ මගේ සහෝදර සහෝදරියන් සමග පටිගයින් සිටී.
හරි, දැන් ඔන්න කවුද තීරණය කළේ පටිගයින් ඉන්නවයි කියලා?
තමයි
මේ ලියපු පුද්ගලයා. කායද වරද? ඔය ලියපු පුද්ගලයාගේ මැනීම දෘෂ්ටිය දැකීමයි වරද. කාගේ වරද? ඒ පුද්ගලයා සමහර විට අර භාර්යාව මොනවා හරි වචනයක් කතා කළත් කිව්වත් හිතුවත් වැරදි විදියටයි මනින්නේ. දෙන්නගම වරදි ඇති. නමුත් මේ ලියපු පුද්ගලයා හොඳට තේරුම් ගන්න ඕන, තමන්ගේ වරද තමන්ට අයින් කරගන්නවා පුළුවන් මිසක් අනුන්ගේ වරද අයින් කරන්න පුළුවන් කමක් නැහැ. අනුන්ගේ වරදත් වරද බව කියලා දෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම මොකද කරන්න ඕන? තමන් හැදෙන්න ඕන. තමන්ගේ වරද තමන් අයින් කරගන්න ඕන. තමන් ගාවයි මේ වරද තියෙන්නේ කියන එක තේරුම් ගත්තේ නැත්නම් මේ විදිහටමයි සියලු මිනිස්සු අනුන්ව මනින්නේ. තමන්ගේ මිම්මක් කෝදුවක් හදාගෙන සියලු මිනිස්සු වැරදි විදිහට මනිනවා. එනිසා මේ ලියපු එක්කෙනා දන්නේ නැහැ නැකිටලා යන්නේ. ඒක ඉන්න හොඳට කල්පනා කරන්න. කවුරු ලිව්වත් ලියපු පුද්ගලයාගේ වරද. හැම මිනිහෙක්ම කල්පනා කරන්නේ තමන්ගේ කෝදුවෙන් මැනලා, තමන්ගේ මිම්මෙන් මැනලා, තමන්ගේ මානයෙන් මැනලා. ඒක මේ වගේ ප්‍රශ්න ලියනකොට හොඳට තේරුම් ගන්න ඕන කවද අහුවෙන්නේ තොණ්ඩුවට තමන්. ඉතින් ඒක නිසා තමන්ගේ වරද හදාගන්න බැරුවයි මේ ලියලා තියෙන්නේ. තමන්ගේ මේ වැරදි මැනීම තියෙන කාගාවද? තමන්ගේ. ඒ ද්වේෂයෙන්මයි මේ ප්‍රශ්නේ ලියලා තියෙන්නේ. හොඳට දැන් මෙතෙන්දී ඕක කිව්වේ නැත්නම් දැන් පුද්ගලයෙක් නැහනේ දැන් ඒ ලියපු එක්කෙනාට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන තමන්ගේ වරද. ඈ ඕක තමයි කියන්නේ අත්තුක්කන්තන පරම් වම්මන. ඔකට කියනවා මොකද්ද අත්තුක්කන්තන පරම් වම්මන. ඔන්න ඕක තමයි මේක ඕක තමයි කාගේ තියෙන වරද. තමන් මනින්නේ තමන්ගේ මිම්මෙන් කෝදුවේ. ඇයි? අරයා දැන් ඒ පුද්ගලයා සමහර විට සියලු දෙනාට බනිනවා කිව්වනම් ඒක ඒක හරි. දැන් කාටද බනින්නේ? අර ප්‍රශ්නේ ආයිසරයක් කියවන්න ඕනේ.
මගේ බිරිඳ, මගේ සහෝදර සහෝදරයා.
අන්න ඒකනේ මගේ බිරිඳ, මගේ සහෝදරයා. එයාගේ සහෝදරයන්ට නෙමෙයි. වෙන ලෝකයට නෙමෙයි. ඉතින් ඒ ඒ මිම්මනයි මම අස්මිමානෙන් මානෙන් මැනලා තියෙනවා මම මගේ කියන தત્ත්වය. මේක හොඳට තේරුම් ගන්න ඕන. කාටද ඔය වරදෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්? එතකොට ඔය බිරිඳට බිරිඳත් හරියයි. තේරුණාද? ඒ කියන ඒවටත් කරන ඒවටත් තමන් උරණ වෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් අර පටිගයක් ඇති වෙන්නේ නැත්නම් හරියට හරි.
ඒකේ ඕනේ නැහැ ඉතුරු ටික.
ඒක වැඩක් නැති ප්‍රශ්නයක්. නමුත් ඒ පුද්ගලයා දැනගන්න ඕනේ තමන් හැදිලා ඊට පස්සේ අනුන් හදන්න යන්න වෙන හදන්න බෑ.
ස්වාමීන් වහන්සේ සිහින ලෙස අපි දකින්නේ මොනවාද? අතීතයේ සිදුවීම්ද?
අතීතයේ සිදුවීම් වලත් යම් ආකාරයක තමන්ගේ හිතට තදින් ස්ටක් වෙච්ච තදින් තමන්ගේ හිතේ මුල් බැහැගත්ත දේවල් නින්දෙදි සිහින ලෙස අඩ නින්දෙදි මතුවලා පේන එකයි වෙන්නේ.
ස්වාමීන් වහන්සේ සතුන් මරා මස්තිකකා උන්ගේ සම්වලින් බෙර බැඳගෙන දළදා හාමුදුරන්ට සද්ද පූජා පැවැත්වීම සැබවින්ම පූජාවක් වන්නේද? කරුණාකර පහදා දෙන්න.
දැන් කොමාරි අර හැමට ගහන මිනිහා නම් හරකෙකුට ගහනවයි කියලා ගහන්නේ නැහැ. දැන් මේකේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. හැබැයි මේ බෙර ගැහිීම, දවුල් ගැහිීම, ඔය හංවලට ගැහිීම කිසිසේත්ම බෞද්ධ චාරිත්‍රයක්, බුදුහාමුදුරුවන්ගේ ධර්මයක්, දේශනාක් ධර්මයක් නෙමෙයි. මේවා දේව වෛදික සංකල්ප සහ උපනිෂද් ධර්මයෙන් ඉන්දියාවෙන් ආපු දේවල්. දේව සංකල්ප. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕන. ඔය දවුල්, තම්මැට්ටම්, බෙර ගහලා සද්ද පූජා පවත්වන එක බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ අරිය තුන්හි භාවය තමයි බුදුහාමුදුරන්ගේ නිශ්ශබ්දතාවය තමයි ධර්මය. ඒ නිසා මේක මේවා ඔක්කොම බෞද්ධ සංකල්ප නෙමෙයි, මේවා සංස්කෘතික සම්දර්ශන. ඒක තේරුම් ගන්න
ඕනේ. ස්වාමීන් වහන්සේ යමක් ධර්මතාවය අනුව සිදුවේ නම් ධර්මතාවයේ විඥානයේ පාලනයෙන් තොරද?
මොකද්ද?
යමක් ධර්මතාවය අනුව සිදුවේ නම් ධර්මතාවය විඥානයේ පාලනයෙන් තොරද?
ඔව්, විඥානයේ පාලනයෙන් තොර වෙන නියාම ධර්ම පහක් තියෙනවා.
ඒකයි
කර්ම නියාමයේ, ධර්ම නියාමයේ, බීජ නියාමයේ, ඍතු නියාමයේ, චිත්ත නියාමයේ විඥානයේ පාලනයෙන් තොරයි. එනිසා දැන් යමක් කළාට පස්සේයි මේ කර්මය උරුම වෙන්නේ, දායාද වෙන්නේ. කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණී, කම්මංකාරී සාමි කරාට පස්සේ. හැබැයි ඒක නොකළොත් අර උරුම වෙනවද? නැහනේ. නොකළොත් මොකද? වැරදි දේ නොකළොත්, හරි දේ කළොත් ඒක ධර්ම නියාමයේ, කර්ම නියාමයට අනුව තමන්ට උරුම වෙනවා. එතකොට විඥාණයට කරන්න පුළුවන් දෙයක් නැහැ. විඥාණයට එතකොට බලපෑමක් නැහැ. එතකොට ක්‍රියාත්මක වෙන්නේ අර නියාම ධර්ම පහ. ඒවා නියති ධර්ම. ඒවා කාටවත් වෙනස් කරන්න විඥාණයට කීයටවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි මේ හේතුඵල ධර්මයට බහා බලනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය ඔය කියන නියාම ධර්ම පහට අහු නොවන විදියට අපේ ක්‍රියාකාරකම්, හැසිරවීම රටාව, චර බව, චර න කියන තත්වයට පත් කර ගැනීම තමයි නිවනට උපකාර වන දේ.
සම්මිනාන්ත බුදු වදනට අනුව අග්ගඤ්ඤ සූත්‍රයේ මිනිසා බිහිවීමත් පරිණාමවාදයට අනුව මිනිසා බිහිවීමත් වෙනස් ආකාර වේ. පරිණාමවාදයට අනුවත් යම් මිනිස් කොටසක් බිහිවී තිබේද? කරුණාවෙන් පහදා දෙන්න.
එහෙම දෙපාරක දෙවිඩියකට මිනිසු බිහි වෙන්නේ නැහැ. සත්‍යව බිහි වෙන්න, පුද්ගලය බිහි වෙන්න. දැන් ඔය කියන මේ භෞතික පරිණාම වාදයට අනුව මිනිසා වර්ණරයගෙන් විපරිණාමයටපත් වෙලා ඇහිලා තියෙනවා. එහෙනම් අදත් කොහේ හරි වඳුරෙක් මිනිහෙක් වෙන්න ඕන. නැද්ද? එහෙම වුණයි කියලා අපේ ඉතිහාසේ කවුරුවත් අහලා තියෙනවද? ඈ? එහෙම නොවෙන්න හේතුවක් නැහැ නේ. එහෙනම් අදත් වඳුරෙක් වෙලා ඉපදිලා මිනිහෙක් වෙලා මැරෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිහා ඊට ඉහළ තත්වයකට යන්නත් ඕන. විපරිණාමයටපත් වෙනවනේ මේක. දිගටම චේන් එකක් හැටියට හැමතැනම විපරිණාමෙදී. මිනිහා ඊට වඩා ඉහළ තත්වයකටපත් වීමකුත් නැහැ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන්නේ මිනිහාගේ මනසේ පිරිසිදු බව ওই මිනිස් රූපේ වෙනස් වෙන්නේ නැහැ. භෞතික පරිණාමවාදයක් ඕක. ඉතින් ඒක නිසා මේ කියන දේ කිසි දවසක අභව්‍යයි. ඕක සිදුවේ නොහැකි අභව්‍ය අද්භූත අභ්‍යුපගමනයක් පමණයි. ඒක නිසා ඔය හිතලුවක් කියපු කතාවක් මිසක් ධර්මයට අනුව කිසි දෙයක් බුද්ධ ධර්මයට අනුව අග්ගඤ්ඤ සූත්‍රයට හෝ බුද්ධ දේශනාවට හෝ හේතුඵල ධර්මයට හෝ ගැළපෙන දෙයක් නෙමෙයි ඔය කියන විපරිණාම ධර්මය. විපරිණාම වාදී. එම් වාදයක් බුදුහාමුදුරන්ගේ නෑ. මේ ගති තමයි මිනිහව වෙනස් කරන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක අන්නේ එමත් එකක් තියෙනවනේ. ඒකත් ඕකට අදාළ එකක්. දැන් සිංහය තමයි අපේ සිංහලයන්ගේ මුල් පියා කියලා. සම්පූර්ණ අපිව මේ ත්‍රිසං බවට පත් කිරීම වැඩ. ඒක එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ලෝකේ අදත් වෙන්න ඕනේ ඔය වැඩි. ඈ? අදත් ඔය වැඩේ වෙන්න ඕනේ. එහෙම වෙන දවක් වෙන බාක් කොහෙවත් එහෙම නැහැ. ඉතින් එහෙම නම් නැහැ. එදා වුණා නම් අදත් වෙන්න ඕනේ. ඉදිරියටත් වෙන්න ඕනේ.
ස්වාමීන් වහන්සේ යෝ පටිච්චං සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යන පාඨයේ ධර්ම අර්ථය පැහැදිලි කර දෙන්න.
යෝ පටිච්චසමුප්පාදං පස්සති කියන්නේ යෝ කියන්නේ යමෙක්. යමෙක් පටිච්ච වීම යෝ පටිච්ච සම්උප්පාද පටිච්ච වෙලා සම්උප්පාද වෙන බව පසක් කොට දැක්කෝ. පස්සති කියන්නේ පසක් කොට දකින්න. දැනුම නෙමේ දැක්ම. යමෙක් හේතුඵල ධර්මයේ දැක්කනම් නියම විදිහට පසක් කොට ඒ පුද්ගලයා ධර්මයේ දැක්කා. ඒ පුද්ගලයා හේතුව දැක්කා. ඵලයේ දැක්ක හේතුඵල පරම්පරාව දැක්ක හේතුඵල ධාම දැක්ක හේතුවක් දැක්ක ඵලයක් දැක්ක ඒ අනුව ඒ පුද්ගලයා ධර්මයේ දැක්ක වැරදි ධර්මයෙන් නිදී නිදහස් වෙනවා වැරදි ඵලයෙන් හේතුවෙන් නිදී නිදහස් වෙනවා ඒ අනුව ඒ පුද්ගලයා බෞද්ධ ගමන්නට සුදුසු තත්ත්වයට පත් වෙනවා කියන එකයි සෝ මම් පස්සති සෝ කියන්නේ හේත් ඒ පුද්ගලයා කියන එක
තුන් ලෝකේ යනු පහදා දෙන්න මරණින් පසු උපදින තල 31න් මෙම ලෝක තුනට බෙදී යන්නේ කෙසේද?
තුන් ලෝකේ කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියන රාග ලෝකය, ద్వේෂ ලෝකය, මෝහ ලෝකය, රාග අඳුර, රාගමල, ద్వේෂමල, මෝහමල කියන තමයි තුන් ලෝකය බුදුහාමුදුරුව දේශනා කර වදාළ. ඒ නිසා මේ රාග අඳුර, ద్వේෂ අඳුර, මෝහ අඳුර තමයි ලෝක කියන්නේ අඳුර. මාගදී භාෂාවේ ලෝක කියන්නේ අඳුර, ලෝකයේ අත්තරීම කියන්නේ අලෝක කියන්නේ අර මේ රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු ප්‍රඥාවක් පතුවීම අලෝක. ඉතින් ඒක නිසා බුද්ධ දේශනාවට අදාළ නම් මේ තුන් ලෝකය කියන්නේ ওই රාග, ద్వේෂ, මෝහ කියන තුනෙන් අඳුර වීම තමයි තුන් ලෝක. තව හුඟක් දේවල් ලෝක කියලා බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අර මජ්ජේ කල්යාණං පරියෝසා කල්යාණං ආදී කල්යාණං එහෙමත් බුදුහාමුදුරුව තුන් ලෝකයක් විග්‍රහ කළා. ඉතින් ඒක නිසා තව හුඟක් තුන් ලෝක තියෙනවා. නමුත් මේ රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර තමයි තුන් ලෝකය කියන්නේ. වෙන මොකක්වත්
නෑ. එහි දෙවිත ප්‍රශ්නේ නිරේට අයත් නිරිසතුන් ජීවත් වන යම ලෝකය සූත්‍රයක්ද? එසේනම් එම ලෝකය නිර්මාණය වන්නේ කෙසේද?
මොකද
නිරේට අයත් නිරිසතුන්
ඔව්
ජීවත්වන යම ලෝකයේ සූත්‍රයක්ද
සූත්‍රය
ඔව් මේ සූත්‍රන්නේ තියෙනවා සූත්‍ර තමයි
සූත්‍රය කියන එක නම් වැරදි වචනයක්
යම ලෝකයේ මොකද්ද එසේනම් එම ලෝකය එන ලෝකය යම ලෝකය එසේනම් සත්‍යයක් කියලා ගන්න පුළුවන් යම ලෝකයේ සත්‍යයක්ද එසේනම් එම ලෝකය නිර්මාණය වන්නේ
කෙසේ ඔව් ඒක වෙන්නේ නැහැ
සත්‍යය
එම නිරි සත්තු කියලා නිරය කියලා තනක් තියෙනවා මේ ලෝකේ දැන් නිරය කියන එක මේ බුද්ධ ධර්මයට අනුව උපන් දවසේ ඉඳන් මැරෙන දවසේ ඉඳන්ම දක්වාම යම් කිසි පුද්ගලයෙකුට මේ හිරු එළිය ඔය වාතය ඔය ස්වභාව ධර්මයේ තියෙන ස්වභාවික సౌందර්ය දකින්න බලන්න අහන්න විඳින්න බැරි නම් ඒ පුද්ගලයා නිරි සත්වෙ. දැන් පොළොවට ඉපදිලා පොළොවටම මැරෙන කෝටි ගණන් ඉන්නවා. දියයට ආගාධවල ඉපදිලා ජීවත් වෙලා ආගාධවලම මැරෙන කිසි දවසක හිරු සඳු වාතය සූර්යා මේ දකින්න බෑ මේ ස්වභාවික సౌందර්ය. එය නිරි සතු. එය තමයි නිරි. ඒක වෙන එක. කවුද කියන්නේ සත්තු කෑ ගන්නවා කියලා? සත්තු කෑ ගන්නවා ඇති. ඒ මේ පොළවේ භ්‍රමණය වෙන සද්දයක් තියෙනවා. මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මේ පොළොවේ ඇතුළේ ලෝදිය කැකරෙනවා කරකැවෙනවා භ්‍රමණය වෙනවා සද්ද වෙනවා ඒවා ආපෝ තේජෝ ආයෝ පඨවි කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් ඒවා තමයි සද්ද ඒක ස්වභාවික සද්දය දැන් ලෝදිය කැරකෙනවා අර මේ උතුරනවා ගිනි ගන්නවා ඒවා තමයි සද්ද
ස්වාමීන් වහන්සේ තුන්වෙනි ප්‍රශ්නේ එකම ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරන ලබන අවස්ථාවේදී බොහෝ දිනක් නිදා වැටితి. ඊට හේතුව වශයෙන් මාගදී පාඨයන් නොතේරීම විය හැකිය. මාගදී පාඨයන් ප්‍රකාශ කිරීමේදී එහි සරල තේරුම සමග දක්වන්නේ නම් එම අපහසුතාවයේ මග හැරී යයි මට සිතෙමි.
දැන් මම මන්නම් අදහස් කරන්නේ මම පුළුවන්ම තරම් සරල විදිහට කාටවත් තේරුම් ගන්න පුළුවන් විදිහට ප්‍රකාශ කරනවා කියලා විස්තර කරනවා විග්‍රහ කරනවා. ඉතින් මට මේ හැම කෙනෙකුටම පොඩි ළමයෙකුට වගේ කියා දෙන්නත් අතින් අල්ලලා එක එක්කෙනාට අමාරු. තම තම නැනපමණින් දැනගත්. බුදුහාමුදුරුවොත් ඔය කොසල් රජුරුවන්ට දවස ගානේ මන කිව්වා.
දැන් නැගිටලා
ඈ දැන් නැගිටලාද? ඔව් ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ඒ අයට ගැළපෙන්න නම් ඉන්න යන වෙන්න පුළුවන්. ඉතින් අර මේක උඟක් අපි මාංශ වෙලා ආවේ සමහර විට ඇතම් 60ක් 70ක් උදේ පාන්දර නැගිටලා ආව හින්දා නිඳ යනවා වෙන්නත් පුළුවන්. උදේ පාන්දර 3ට 4ට නැගිටලා ආපු අයත් ඉන්නවා. ඉතින් ඒ එහෙම ඒකත් සාධාරණයි. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕන මේ හැම කෙනෙක්ම මාංශයලා මග ගෙවාගෙන ගමේ පන්සලට නොගින් මෙතෙන්ට ආවේ යමක් විශේෂ යමක් වෙනස් යමක් උබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන ආකාරයට අහගන්න. ඉතින් ඒක නිසා එහෙම ඇවිල්ලා නිදා ගන්නවා නම් ඒකත් ඉතින් කර්මයක්ම වෙන්න පුළුවන්. එච්චර තමයි කියන්නේ.
ස්වාමීන් වහන්සේ විදේශ රටකින් තව ප්‍රශ්නයක් අහලා තිනා. සෝතාපන්න ඵලයට පත්වීමේ මාර්ගයට පීවර කරුණාවෙන් පහදා දෙන්න.
සෝතාපන්න
ඵලයට පත්වීමේ මාර්ගයට පීවර කරුණාවෙන් පහදා දෙන්න.
දැන් ඒක ටිකක් විග්‍රහයක් කර යුතු ප්‍රශ්නයක්. දැන් සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය. එහෙම නැත්නම් කලු කෙලෙස් කිලුටු දේ හැටියට දැනගෙන ඒ කිලුටු දේ පහදා යවන ඉවත් කරන අස්කරන ධර්මය තේරුම් ගන්න එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කලු නසන ධර්මය කෙලෙස් නසන ධර්මය අහඬු ඒක පළවෙනි පියවර ඒක තමයි අර ධම්මස පහදා ගන්නට උපකාර වන දේ ඒ පරම පවිත්‍ර සිරිසත් ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කළ හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ සංදේශනාව ද්වතාවේටි පරිවර්ත්‍ය හැටියට පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හැටියට ඒ සියලු දේ අහලා දැනගන්න ඕන ඒ අහලා දැනගත්තාම මේ චක්කුකරණී එහෙම නැත්නම් ධම් ඇස උපදවා පහදා ගන්නට පුළුවන් ඒ අනුව ඒක අනුන්ගෙන් ලබා ගන්න ඕන ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් පරම පවිත්‍ර සිත සද්ධර්ම ශ්‍රවණය ඊට පස්සේ තමන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයයි දෙකම දැනගෙන අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නවත්තන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම වඩා වර්ධනය කරගන්න ඕන දවස ගානේ ඒ අනුව ධම්මානුධම්ම පටිපදාවේ ඇසිරෙන්නට පුළුවන් මේ පියවර හතර තමයි සෝතාපට්ටි අංග හතර හැටියට සෝතාපන්නි මාර්ගයේදී පූර්ණය කරගත යුතු පියවර හතර මාර්ගාංග හතර හැටියට බුද්ධ දේශනාවේ තියෙනවා හැබැයි මේ සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ වෙන්නේ නැහැ ඊට පෙර තවත් හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ හතර ඊටාම වැදගත් මේක මෙතෙන්දී තියෙනවා පතිරූප දේශ වාසෝච පුබ්බේතගත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතීච අරිය සත්‍යාන දස්සන මේ කරුණු හතර සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි ඒ කරුණු හතර තේරුම් නොගත් කෙනෙකුට ඔය කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීතත් ධර්මයේ යෝනිසු මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන අතර තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා ඒ පතිරූපදේශ වාසෝච පුබ්බේතගත පුඤ්ඤතා ශක්ති දෙකක් තියෙනවා. දැන් පතිරූපදේශ වාසයක නම් මේ සියලු පින්වතුන් ඉපදිලා තියෙනවා. මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ කියලා මනුසත් පටිලාභේකුත් ලැබලා තියෙනවා. මනස මෙනෙහි කළා යොමු කළා කල්පනා කරන්න නිදහස් නිවාල කල්පනා කරන්න හිතන්න පුළුවන් තත්වයකටපත් වීම තමයි මේ එක. නමුත් පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය කියන එක ඊටාම වැදගත්. දැන් මේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය කියන්නේ ඉපදිනනට පෙර දැන් මේ සියලුම දෙනා දරුවෙක් හැටියට දැන් වසර ගණනකට පෙර ඉපදිලාතියි. ඉපදින්නට පෙර කරපු ශක් පින්කම් තමයි මේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය හැටියට අද බුද්ධ ආගමේ කියන්නේ කරන්නේ පෙන්ලා දෙන. ඒක වැරදි. දැන් මේ පින්වතුන් අද තුන් සිට පහදාගෙන පින්කමක් කරනවා නම් හෙට වෙනකොට ඒක පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක්ද නැද්ද? හෙට වෙනකොට ඒක පුබ්බේතගත හෙට නෙමෙයි අදම තව පොඩි විනාඩි ගානක. ඒ නිසා උපන් දවසේ ඉඳන් ඒකනේ අර උපන් දාසිට වරක් වැන්දොත් කැලණියේ කියලා ගාතාවක් කවියක් තියෙන්නේ. ඒක මේ කලු නසන ධර්මය. ඒක නිසා තමන් අද හරියට නියම විදියට පින්කමක් කළා ඒක කුසලයක් බවට පත් කරගත්තා නම් ඒක උබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් බවට පත් වෙනවා. ඒක නිවනට උපකාර වෙනවා. එතකොට අර පතිරූප දේශ වාසෝච අරිය සත්‍යයන් ලස්සන අත්ථ සම්මා පණිතීච කියන අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. ඒ අනුව පරතෝගෝසික ප්‍රත්‍ය ලැබිලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අර සම්මා දිට්ඨියටපත් වෙන්නට අත්ථ සම්මා පණිතීච කියන සම්මා දිට්ඨියටපත් වීම ඒක සිද්ධ වෙනවා. ඒ අනුව යෝනිසෝ මනසිකාර්ය අයෝනිසෝ මනිකාර්ය දෙකේ වෙනස තේරුම් අරගෙන ඒ අනුව ධම්මා අනුධම්ම පටිපදාවේ ඇසිරීමයි මේ සෝතාපට්ටි අංග හතර හැටියට මේක උඟක් දිග විස්තරයක් මේක පිළිබඳව මේට පෙර දේශනා කරපු පැයක පමණ සූත්‍ර ධර්ම වලින් අරගෙන කරුණු දේශනා කළ තියෙනවා ඒවත් අහලා තේරුම් ගන්නට පුළුවන් වෙනවා.
ඒ වෙනම තව ප්‍රශ්නයක් තියෙනවා විදේශ රටකින් ඇවිල්ලා. පස්සන් බයන් කාය සංඛාර අස්ස සිස්සාමති සික්කති. පස්සන් බයන් කාය සංඛාර පස්ස සිස්සාමති සික්කති. අර්ථය පහදා දෙනමින් කවුරුන් ඉල්ලා සිටිනු.
පස්සන් කියන්නේ මොකද? ප්‍රහාණය කරනවා පජාති පහනාති පස්සති. ප්‍රහාණය කරනවා ඉවත් කරනවා අස් කරනවා. මොකද්ද අස් කරන්නේ? බය. කොහොමද? අර ආනපාන සති සමාධිය පිහිටලා අර දීර්ඝ සංසාරේ අපි ගෙනාව කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර වලින් මිදී නිදහස් වෙනවා නම් ඒවා ආශ්‍රය නොකර ඒවා බැහැර කරනවා නම් අර පස්සම් බයං කාය සංඛාරං පස්සම් බයං චිත්ත සංඛාරං දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා අර කාය කාය අනුපස්සනාව සිද්ධ වෙනවා. ඒ අනුව මේ බය තමයි නැති වෙන්නේ. මේ බය තියෙන්නෙම බය උපදින්නෙම අර ක්‍රියාවේ වේගය තමන්ට යහපත් පිටයිද උපකාර වේද අල්ලගනීද උපාදානය කරගනීද කියන බය තමයි මේ බය. ඒ නිසා බය අබේ කියන තත්වයටපත් වෙනවා. ඔය පස්සම් බයං කාය සංඛාරං පස්සම් බයං චිත්ත සංඛාරං සබ්බ කාය පටිසංවේදී අස්සවස කළා. ඒකයි තේරුම.
යම් කිසි වෙකු විසින් පිළිල කළා වූ දානයක් හෝ පිරිකරක් පූජා කිරීමේදී අවට සිටින පිරිසක් ඝාතකියා පූජා කිරීමේදී ඒ පින ඒ පිරිසටත් ලැබෙනවා.
ඔව් ලැබෙනවා. ඒක දැන් තමන්ගේ දැන් අනුන් දෙන පිනක් අනුන් කරන පිනක් හරි තමන් අත ගහලා හරි සහභාගී වෙලා හරි තමන්ගේ හිතේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පිරිසුදු චේතනාවක් යහපත් සිතුවිල්ලක් ඇතනම් ඕනම කරන පින්කමක් තමන් කෙලින්ම කරේ නැතත් ඒ අනුන් කරන පිනකිනුත් තමන්ගේ අර හදයන් පුනාති පුඤ්ඤං කියන ආකාරයට පින්කමක් කරගන්න පුළුවන්. ඒක කුසලයක් කරගන්නත් ඒ අවස්ථාවේදී මේ පුද්ගලයාටම පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පින උපදින්නේ අර දෙන පිරිකරේ නෙමෙයි. අර දානේ නෙමෙයි. කොහෙද? හිතේ. මේක තමන්ගේ හිත පැහැදෙනවා නම් හදයන් පුනාති පුඤ්ඤං නම් අනුන් දෙන පින්කමකිනුත් තමන්ට හිත පහදාගෙන චිත්ත ප්‍රමාදය ප්‍රමෝදය ප්‍රසාදයක් ඇති කරගෙන අර කෙලෙස් කුණු කිලුටු ගති හිතෙන් අයින් කරන්නට පුළුවන් විදියට කුසලස්ස උපසම්පදා කරගන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ජ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යාව බුදුදහමට අනුමත කරනවාද වාස්තු විද්‍යාවකට අනුකූල නොවන නිවසත් තුළ ජීවත් වෙන පුද්ගලයෙකුට කරදර බාධක පැමිණීම හේතුඵල ධහමට ගැලපේද?
මොකද්ද?
ජ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යාව බුද්ධහමට බුදුදහම අනුමත කරනවාද? වාස්තු විද්‍යාවට අනුකූල නොවන නිවසක් තුල ජීවත් වෙන පුද්ගලයෙකුට කරදර බාධක පැමිණීම හේතුඵල ධහමට ගැලපේද?
ඔව් දැන් මේක හේතුඵල ධහම තමයි. දැන් හේතුඵල ධහම තමයි ඔය වාස්තු විද්‍යාවට මණික විද්‍යාවට නක්ෂත්‍රයට පලාපල සියලු දේට ඉහළින් තියෙන්නේ මොකද්ද? සියලු දේට මුල් වෙන්නේ නිදාන වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? හේතුඵල. හේතුවක් තියෙනවා නම් අර පුද්ගලයාට කොච්චර නැකතක් බැලුවත් වැරදි නැකතක් අහුවෙන්නේ. අහුවෙන්නේ මොකද්ද? අර කර්මයේ හේතු කරගෙන වැරදි නැකතක් අහුවෙනවා. ඉතින් ඒක නිසා මේක තමන්ගේ හිත පිරිසිදු නම් හිත යහපත් නම් හිතේ පිරිසිදු බවක් ඇති වෙනවා නම් ඒක තමයි නියම බුදුහාමුදුරුවෝ දේශනා කරපු නැකත. නැකත මොකද්ද? තමන්ගේ හිතේ හොඳ පිරිසිදු යහපත් පිරිසිදු චේතනාවක් තියෙන වෙලාවම නැකත. වෙන කොයි වෙලාවකවත් නැකත නැහැ. ඒකයි නක්කත් සූත්‍රයේ නක්කත්යක භූතානං කියන සූත්‍රෙත් මේ කතාවල තියෙන්නේ. අර කිං කරිස්සති තාරකා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ නිසා තාරකා වලට මොකක්වත් කරන්න බෑ. කරන්න පුළුවන් එකම පුද්ගලයා තමන්ගේ හිත. තමන්ගේ හිතේ පැහැදීමක් පිරිසිදු බව චේතනාව පිරිසිදු නම් චේතනාහම් භික්කවේ කම්මං අදාමි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ නිසා තමන්ගේ හිතේ චේතනාව පිරිසිදු කරගන්න එක තමන්ට අයිති කාරණයක්. වෙන කාටවත් කරන්න දෙන්නත් පුළුවන් කමක් නැහැ.
ස්වාමීන් වහන්සේ අවුරුදු 2000 ගණනක් තිස්සේ බණ සහ පිරිත් අසන අපේ අප රටේ කාන්තාවන්ට කිසි දිනක බණ හෝ පිරිත් කියා දෙයක් ලෝකේ තිබෙනවාද කියාවත් නොදන්නා අරාබි රටවල සුල්තාන්ලාගේ ගෙවල්වල සේවය කිරීමට සිදු වී ඇත්තේ ඇයි? ඔවුන් රටින් පිටවන්නේද පිරිත් නූල් පවා බෙදගෙනයි.
ඒක ඉතින් කරුමේ. හේතු හේතුවක් තියෙනවා. ඈ හේතුවක් තියෙනවා ණය ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න තියෙන තැනට යන්න වෙනවා වැඩ කරන්න. වැඩ කළාද? ඒකයි හේතුව. හේතුවක් තියෙන නිසායි ඵලයක් කුරුම වෙන්නේ. නැත්නම් නැහැ කියනවා. හැම කෙනෙක්ම යන්නේත් නැහැ. අර කර්මකාරයෝ කර්මකාරයෝ හේතු කරගත්තාය ණය තියෙනයි ණය ගෙවන්නේ යනවා.
විදේශ රටක ප්‍රශ්නයක් තියෙනවා. පුත්කලියෙකුට තමන් කරන කියන දේ අමතක වීම සිදුවන්නේ ඇයි? දහම් කරුණු මතක තබා ගන්නේ කෙසේද? විදර්ශනා යනු කුමක්ද?
ප්‍රශ්න කීපයක්ම තියෙන්නේ.
පුත්කලියෙකුට තමන් කරන කියන දේ අමතක වීම සිදුවන්නේ ඇයි?
දැන් මේ කරන කියන හිතන දේ මතක තියා ගැනීමයි බර. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන දේ පිළිබඳව හරියට ආවර්ජනය කරලා මේක හොඳද නරකද කියලා බලන්න පුළුවන් නම් ඔය එකක්වත් මතක තියාගත්තේ නැතුවට නිවන් දකින්න පුළුවන් වෙනවා. ඒක නිසා ඔය ඔක්කොම මතක තියාගෙන ගොඩ ගහගන්න කවුරු හරි කල්පනා කරනවා නම් ඒක වැරදි. බුදුහාමුදුරුවෝ දැන් ඔය සුනීතලා සෝපාකලා ඔය කවුරුත් ඔය මතක තියාගත්තද? නැහැනේ. හැබැයි මේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන දැන් මේ අද කියපු සියලු දේ හොඳට කටපාඩම් කරගෙන හොඳට හිතේ තියාගෙන කටයුතු කිරීම නෙමෙයි අවශ්‍ය. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන අරමුණ ඇහැට කනට නාසයට දිවට කයට මනට එන ආරම්මන චක්කාරම්මන සෝතාරම්මන ආදී වශයෙන් මේ අරමුණ තමන් පාවිච්චි කළ යුතු භාවිතා කළ යුතු ආශ්‍රය කළ යුතු යහපත් අරමුණක්ද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හිත නිවන හිත නිදහස් කරන කුණු කිලුටු කෙලෙස් ගති අයින් කරන යහපත් අරමුණක්ද? ඒක එහෙමනම් භාවිතා කළ යුතු. ඒ වගේම ඒ අරමුණ අර රාගය ద్వේෂය මෝහය වගේ කෙලෙස් තියෙන දේවල් නම් ඒවා බැහැර කළ යුතුයි. ඒ එහෙම බැහැර කරනකොට අනවශ්‍ය දේවල් අර පිරිසිදු දේවල් අර ආශ්‍රය කරනකොට ඉබේම තමන්ගේ හිතේ තියෙන බර බය බැම්ම නැති වෙලා ඊට පස්සේ තමන්ට හරි මාර්ගය අර ධම්මචක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි වෙනවා. ඉතින් ඒකයි කරගන්න ඕන. නැතුව මේ කියන ඔය මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගත්ත හාමුදුරුව මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා නැද්ද? හැබැයි ආනපාන සති සමාධිය කියන එක හරියට දන්නෙත් නැහැ කරන්නෙත්. ඉතින් වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ගිහියොත් ඉන්නවා, පැවිද්දොත් ඉන්නවා, පිරිමිත් ඉන්නවා, ගෑනුත් ඉන්නවා. මේ බොහෝ ධර්මයේ හොඳට ඉගෙනගෙන දන්නවා, හොඳට උගත්කම් බුද්ධිමත්කම් තියෙනවා. නමුත් මේ ආනපාන සති සමාධිය අර වර්තමාන මොහොතට හිතපාත්වන පච්චුප්පට්ඨිතා හොති ඥානමත්තාය පච්චිත් සත්‍යමත්තාය අනිචිතෝච විහෙරති නච්චකින්ච ලෝකේ උපාදීති කියන එක දන්නේ නැහැ. ඔකයි හේතුව. ඒක විතරක් දැනගත්තා නම් ඔය ආනපාන සති සමාධිය බොහොම අහිංසක ලෙස වඩලා වැරදි කිරීමෙන් වෙන් වෙලා වැරදි නොකර යහපත් දේ කරන්නට පුරුදු වුණාම තමන්ගේ හිත පිරිසිදු වෙනවා. තමන්ගේ හිතේ කුණු කිල්ලුටු කෙලෙස් ගති අයින් වෙලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගෙන ආනපාන සති සමාධිය පිහිටලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගෙන නිවන් දකින්නට පුළුවන්කම තියෙන බව හොඳට තේරුම් ගන්න.
විදර්ශනාව යනු කුමක්ද?
එහෙම වචනයක් බුද්ධ දේශනාවේ නැහැ. ඒක සංස්කෘත වැරදි ඡන්දස් වෛදික වචනයක්. කවුරු විදර්ශනා භාවනා පොත් ලිව්වත් එහෙම වචනයක් හෝ භාවනාවක් හෝ ධර්මයක් හෝ බුද්ධ දේශනාවේ නැහැ. ඔක සංස්කෘත වැරදි වචනයක්. බුද්ධ දේශනාවේ තියෙන්නේ විපස්සනා අනුපස්සනා දෙකයි. වි කියන්නේ වෙන් කරනවා, ප්‍රහාණය කළ යුතු පස්සෙන් පහගල යුතු ඉවත් කළ යුතු දේ වෙන් කර කර අස්කිරීම විපස්සනාව. අලුතෙන් උපදින කෙලෙස් වෙන් කර කර තෝර තෝර අස්කිරීම අනුපස්සනා. එනිසා විපස්සනා අනුපස්සනා දෙකම නිවැරදිව තේරුම් ගත්තොත් නිවනට උපකාර වෙනවා. නමුත් විදර්ශනාවක් නම් බුදුහාමුදුරුව කොහෙවත් කවදක්වත් කාටවත් අනුදැනවද වදාළ ධර්මයක තියෙන වචනයක් නෙමේ. පස්සේ කාලෙක ආපු ඡන්දස් වෛදික භාෂාවක සංස්කෘත භාෂාවේ වචනයක් නිසා බුද්ධ දේශනාවට පස්සේ හදාගත්ත එකතු කරගත්ත වැරදි වචනයක්.
ස්වාමීන් වහන්සේ සිද්ධාත් කුමාරයාගේ උත්පත්තියෙන් පසුව මහමායා දේවිය මාතෘ දිව්‍ය රාජ්‍යයක බවට පත් වී සංකස්ස ඇඹිලිපිටියේ සංඝපාල විහාරයට ආසන්නව පිහිටි වාසය කළ බව බුදුපියාණන් වහන්සේගේ බුදුරවහන්සේ මාතෘ දිව්‍ය රාජ්‍යය ධර්ම දේශනා කළ බවත් සඳහන් වෙයි. මේ යථාර්ථය පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මේක ඉතින් මිට ඉස්සෙල්ලා පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් සුද්ධෝදන රජුරෝ මේ ගෝතමී දේවියව විවාහ කරගත්තාම මේ ගෝතමී දේවියට දරුවෙක් ආව, දරුවෙක් හම්බුණා. දරුවෙක් හම්බුණාට පස්සේ මහා මායාවක් සිද්ධ වුණා. මේ මහා මායාව තමයි මේක ධර්මතාවයක්, මේක නියාම ධර්මයක්, නියතියක්. බුදු කෙනෙක් ලෞතර බුද්ධත්වයට පත් වෙන්නට ඒ දරුවෙක් උපන් කුසකින් නැවත කිසිම දවසක දරුවෙක් උපදින්න බෑ, බිහි වෙන්න බෑ. ඒ මව ඒ මහා මායාවක් වෙලා පිරිමියෙක් බවට, අංග සම්පූර්ණ පිරිමියෙක් බවට පත් වෙනවා දවස් 7ක් ඇතුළත. ඒ නිසා ඒ බෝසත් කුමාරයා බිහි කරපු මව සම්පූර්ණම අංග සම්පූර්ණ පිරිමියෙක් බවට පත් වුණා දවස් 7ක් යනකොට. දැන් රජුරවන්ට මේ මව කියලා කියන්නත් බෑ. ඒ අනුව ඒ තමන්ගේ ඒ දරුවගේ මව හැටියට ගෙදර තියාගන්නත් බෑ. ඒක නිසා ඒක රහසක් හැටියට තියාගන්න ඒ තමන්ගේම රාජ්‍යයේ කෙරවලක යම් ආකාරයක රහස් මාලිගාවක් වගේක් හදලා ඔය සංකසන වල සංකපාල මුදුනේ කඳු මුදුනේ අඩි 20ක් විතර උඩ ගල් තාප්පෙකින් වට කරපු වහලයක් ගහලා හොඳට අංග සම්පූර්ණව හදපු මාලිගාවක් වගේ තැනක සියලු සැපහසුකම් ඇතුව මේ මව මේ දැන් පිරිමියෙක්. ඒ නිසා දැන් මේක දේවීන් වහන්සේ දැන් දේවයන් වහන්සේ වුණා. දැන් හැබැයි මාතෘ මවනේ. ඒක නිසා ඒ මවව පිරිමියෙක් හැටියට ඒ සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කරලා එතන ආරක්ෂා සහිතව ජීවත් වෙන්න ඉඩ හැරියා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු ගානකට පස්සේ තමයි මේක දැනගත්තේ. තමන්ගේ මව ඉන්නවා කියලා ජීවත් වෙලා හැබැයි පිරිමියෙක්. ඒ අනුව බුදුහාමුදුරුවෝ මේ සංකල්පන වල හොයාගෙන ගිහිල්ලා ඉනිමගක් තියලා උනේ කුටියට නගින්න අඩි 20ක් විතර උස ගල් තාප්පයක් තියෙන නිසා ඉනිමගක් තියලා නැගලා ඉනිමගක් තියලා බහැලා ඒ තමන්ගේ මවට මාතෘ දිව්‍ය රාජයාට මේ ගැඹුරු ධර්මයක් දේශනා කළා. අභිධර්ම හැටියට කිව්වේ ගැඹුරු ධර්මයක් දේශනා කළා. නිවන් මඟ ඵල ලබන්නට සෝතාපන්න ඵලයට පත් වෙන්නට අවශ්‍ය සියලු කරුණු කටයුතු සලසා දුන්නා. ඒකයි කලේ. බැරි වෙලාවත් දැන් අද සම්මත බුද්ධාගමේ කන පිට ගහගෙන කියන ආකාරයට කළා නම් එහෙම නැත්නම් එහෙම දවස් හතින් මිය පරලෝ ගියා නම් කියන්න ඕන මව මරා උපන් කුමරා කියලා. එහෙනම් කියන්න ඕනේ මොකද්ද? මව මරා උපන් කුමරා කියලා එහෙම නැ වැඩි. එහෙම එකක් උනේ නැහැ.
ස්වාමීන් වහන්සේ මෙමෙ ස්ථානයේට ධර්මයේ ඇසීමට පැමිණි බොහෝ නවක පිරිස් සිටි. ඒ බොහෝ පිරිස් බුදුරජාණන් වහන්සේ බුදු හිරිවඩුන්න ස්ථානයට යෑමේදී එහි වසන ස්වාමීන් වහන්සේගේ අපවාද ඇසීමට සිදුවේ. උන්වහන්සේ මීට පෙර සිටි අරහතුන් වහන්සේලාට මේ ස්ථාන නුපුණේ මන්ද ප්‍රශ්න කරයි. නවක පිරිස් ගැන අනුකම්පාවෙන් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න.
දැන් එතන ඉන්නේ මුරකාරයෙක්. මේක පළමුවෙන්ම දැනගන්න ඕනේ. යන සියලුම දෙනා මුරකාරයත් එක්ක කතා කරන්න මුරකාරයට දැනීමක් නැහැ. මුරකාරයාගේ වැඩේ මේ තැන ආරක්ෂාගෙන බලාගෙන කියාගෙන කීයක් හරි හොයාගෙන හම්බ කරගන්න. ඉතින් ඒක නිසා මුරකාරයව හම්බ වෙන්න නෙමෙයි අපි යන්නේ. අපි යන්නේ මොකටද? අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න. මේ බුදුන් පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බෝධින් වහන්සේ දැක වැඳ පුලා හිත පහදාගෙන තමන්ගෙත් අර නික්ලේශී සිතක් ඇති කරගන්න. ඒක වෙන්නේ නැහැ අර හාමුදුරුවොත් එක්ක කතා කරන්න ගියාම අර මුරකාරයත් එක්ක කතා කරගෙන ගියාම අර මුරකාරයාට පගාවක් දෙන්න ගියාම මේකයි වැඩි ඒක නිසා ඒ අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ තමයි ඔය හාමුදුරුවොත් එක්ක තර්ක කරන්න වාද කරන්න හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන්න මේතන මේ බුදුහාමුදුරුවෝ ඉපදුනයි කියන්නේ ඇත්තද කියලා හාමුදුරුවන්ගෙන් අහලා අර මුරකාරයාව කුලප්පු කරනවා ඉතින් ඒක තමයි අද වෙලා තියෙන වැරදි දේ මොකද හේතුව මේකට නොගැලපෙන මිනිස්සු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ මෙතෙන්ට ගිහිල්ලා මේ වගේ දේවල් කරනවා ඒ නිසා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් ගියොත් අර දසනියාන සංවේජනියාන වෙනවා මිසක් ඔයගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ කරගන්නේ නැහැ ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ යන අය හාමුදුරුව බලන්න මේ යන්නේ හාමුදුරන්ට වඳින්න මේ යන්නේ මුරකාරයා මුරකාරයා හැටියට ඉඳලා අපි යන්නේ අර අපේ මේ හිතේ තියෙන කෙලෙස් බව නික්ලේශී තත්වයට පත් කරගන්න බුදුහාමුදුරුවෝ ඒ බුද්ධ ශක්තියට අනුගත වූ තැන බලලා අපේ තුන් සිත පහදාගෙන අපි පිරිසිදු වෙන්නයි යන්නේ අපි කිලුටු වෙන්න යනව නෙමෙයි කිලුටු වෙන අන මිනිස්සු තමාර හාමුදුරුවන්ගෙන් නොයෙක් ප්‍රශ්න අහලා නොයෙක් හාමුදුරුවොත් එක්ක තර්ක විතර්ක දාගෙන හාමුදුරන්ට නොයෙකුත් පගාවල් දීලා මේක බලන්න ඇතුලේ මේ දොර ඇරින්න අරවන් මේවා නොයෙකුත් කතා කරලා කරලා එන්නේ ඒ වගේ හොඳට තේරුම් අරගන්න ඕන තමන් වැරදි දෙයක් බව කරන්නේ තමන් ඒ කල කරගන්න ගිය දේ නෙමෙයි කරන්න කියන එක තේරුම් අරගෙන යන්න.
විදේශ රටකින් ආපු ප්‍රශ්නයක් තියෙන ස්වාමීන් වහන්ස පණු බෙහෙත් බීමෙන් පණුවන් විනාශ වන බව දන්නේ නමුත් එම රෝගයෙන් මිදීමට එම බෙහෙත් භාවිතා කිරීමට සිදුවේ. එසේ සිදු කිරීම මගින් ණය වීමක් සිදුවේද?
ඔව් දැන් සිංහල වෛද්‍ය විද්‍යාවට අනුව ඉස්සර කාලේ පණුව මරන්න විනාශ කරන්න නෙමෙයි බෙහෙත් දුන්නේ. අර බටගිරිල්ලන් කොළ වගේ ස්වාභාවික බෙහෙතකින් පණුව හලන්න ඔයගොල්ලන් දුර්වල කරන්න ඒගොල්ලන් බැහැර කරන්න කළේ. නමුත් අද වෙන විට ඊට වඩා වෙනස් ආකාරයට මේ මේ තමන්ගේම ශරීරයේ ඉන්න නොයෙකුත් ජීවීන් ප්‍රාණීන් විනාශ කරලා කටයුතු කරන්න කටයුතු කරනවා.
ස්වාමීන් වහන්ස ගරුත්තර ස්වාමීන් වහන්ස මගේ අම්මා මා පුංචි කාලයේදීම විදේශගත වූ නිසා මට ඇය ගැන ලොකු ආදරයක් නැත. නමුත් අම්මා මාව පින් කටයුතු වලට යොමු කරන්නීය. ඇය කෙරෙහි මගේ සිතය පහදාගන්නේ කෙසේද? එසේ නොකිරීමෙන් මා විසින් සිතින් කළ ඇති පාපයක් කී පාපින් කෙසේ මිදින්නේද?
දැන් කුඩා කාලේ මම අම්මා විදේශගත වුණා නම් ණය නැහැ. මොකද්ද මේක තියෙන්නේ මේ ණය ගන්න දෙනවා දැන් ණය ගන්න දෙනවා. අර ණය නැහනේ. දැන් අර දරුවා බලා ගන්න, හදා ගන්න, වඩා ගන්න, උගන්වන්න මේ කිසි දෙයක්ම කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ණය ගන්න දෙනුවක් නැහැ. ඉතින් ඒක නිසා සම්බන්ධය සම්පූර්ණයෙන්ම ඒක ධර්මතාවයක්. ඒක හේතුඵල ධර්මයට අදාළව. නමුත් අර අම්මම තමයි. අම්මට දරුවා ණයයි. ඉතින් ඒක නිසා දරුවෙක් හැටියට අපි යුතුකම් වගේ ගිහින් ඉතු කරන්න ඕන. අම්මටත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා දක්වන්න ඕන. මේ බැම්මෙන් බැඳීමෙන් මිදී නිදහස් වීමත් යහපත් කියලා හිතන්න ඕන. ඒ අම්මවත් මේ ධර්ම මාර්ගයට ගන්න, තමනුත් ධර්ම මාර්ගයට යන්න කටයුතු කිරීම යහපත් බව තේරුම් ගන්න ඕනේ. ඒ අනුව කටයුතු කිරීම හොඳයි.
ඒකේ දෙවෙනි ප්‍රශ්නේ මගේ ස්වාම පිරිසා ඉතා හොඳ පුද්ගලයෙකි. නමුත් ඔහු මත්පැන් පානය කරන නිසා මා ඔහු සමග නිරන්තරයෙන් කෝප වෙමි. මින් මිදීමට මා කළ යුතු දේ පහදා දෙන්න.
කරන්න තියෙන එකම වැඩේ තමයි ඒ ස්වාම පිරිසාවත් කොයි විදිහෙන් හරි මේ දවස් හතේ භාවනා වැඩසටහනට එක්කගෙන ඉන්න. දවස් හතේ කොහොම බොන්න බෑ. ඒ බීමේදී ආදීනවානිසන්තත් පේනවා, හේතුඵල ධර්මයක් පෙන්වලා දෙනවා. ඒ දවස් හතක් මේකෙන් වැළකී හිටියාම සමහර විට එයා ඉදිරි කාලය තුලත් මේ තත්ත්වයෙන් යහපත් ආකාරයට මිදී නිදහස් වෙයි කියලා හිතනවා. කර්ම ශක්තියක් තියෙනවා නම් ඒත් කරන්නත් බෑ.
මගේ තුන්වෙනි ප්‍රශ්නේ නිතර නිතර මාහට කේන්තියයි. සුළු දේවල් වලට පවා මගේ සිත දුකටපත් වේ. දරුවන් පවා මා දැඩි නීති රීති පනවමි. දරුවන් හට මගේ සිත හදාගත හැක්කේ කෙසේද?
දැන් එක හොඳක් තියෙනවා. Tamanta කේන්ති යන බව තේරෙනවා, කේන්ති යෑම වැරදි බවත් දන්නවා. එහෙමනම් කරන්න ඕනේ මොකද? ඒ කේන්ති යන එක නවත්තලා නැවතීම විතරක් ගැළපෙන්නේ නැහැ. සුදුසු නැහැ. ප්‍රමාණවත් නැහැ. කේන්ති යන හැම අවස්ථාවකම Tamange හිත කිලුටු වෙන බව, කළු වෙන බව, චිත්ත කිරණ විස කිරණයක් බවට පත් වෙන බව තේරුම් අරගෙන ඒ කේන්ති යන හැම අවස්ථාවකම අර සංඛාන විතක්ක සූත්‍රයේ කියලා තියෙන ආකාරයට ඒක අනිප්පත්ත ආරවල මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවන්න ඒ මොහොතේම එදාම ඒ අවස්ථාවේම කටයුතු කිරීම අනුව මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා දන්නවා කේන්ති යනවා, කේන්ති යන එක වැරදි බව දන්නවා, ඒකෙන් මිදෙන්නයි දන්නේ නැත්තේ. ඉතින් ඒ මිදෙන්න මේ ප්‍රතිකර්මය මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වඩන්න පුරුදු වෙන්න ඕනේ. මනනම් ආනපාන සති සමාධිය නිවැරදිව බුද්ධ භාෂිත හැටියට භාවිත කළාම හරියනවා.
ස්වාමීන් වහන්ස, අනිමිත්ත සමාධිය යනු කුමක්ද? එය වඩන්නේ කෙසේද පහදා දෙන්න.
නිමිත්තක් දිගේ රෝධ ගහන්නේ නම් ඒක අනිමිත්ත අනුපස්සී විහෙරති නිමිත්තම් පජහති. නිමිත්ත දිගේ රෝධ ගහනවා නම් ඒක සමාධියක් නෙමෙයි. ඒ රවුම් ගහලා ඒකට නිමිත්තට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක මුලා වෙනවා. නිමිත්ත උපේක්ෂාසිතින් ඉවසලා විමසලා කටයුතු කළා ඒ නිමිත්ත දිගේ රෝධ ගහීම නවත්තුනොත්, නිරෝධ කළොත් ඒ අනුව ඒ පුද්ගලයාට පුළුවන් අනිමිත්ත සමාපත්තියට පත්
වෙන්න. ඒ අහලා තිනවා ස්වාමීන් වහන්ස, මෙම අනිමිත්ත සමාධියට සමවැදීමෙන් නිවන ස්පර්ශ කරනවා යයි පවසෙමින් ඇතම් අනරීය භාවනා මධ්‍යස්ථානවල භාවනා ක්‍රම පාත්වයි.
මේකට හේතුව මේ ත්‍රිපිටකේ තියෙනවා. අනිමිත්තානුපස්සී විහෙරති නිමිත්තම් පජහති, අපනිහිතානුපස්සී විහෙරති පනිහිතම් පජහති, ශුඤ්ඤතානුපස්සී විහෙරති සබ්බූපති පජහති කියලා. ඉතින් ඒක නිසා මේක ඔය ත්‍රිපිටකයේ තියෙන දේවල් අර අනාර්ය භාවනා මධ්‍යස්ථාන වලත් ඔය වචන ටිකම පාවිච්චි කළා. ඔය අනාර්ය භාවනාවකදී, අනාර්ය ධානයකදී මේ අනිමිත්ත පාවිච්චි කරනවා වැරදි විදිහට. නිවනට උපකාර වන විදිහට නෙමෙයි, අසඤ්ඤ තත්වයට පත් වෙන විදිහට. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම විසඤ්ඤ අසඤ්ඤ වෙන විදිහට. මෙතන වෙන්නේ රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් තත්වයකට පිට පිරිසිදු වීමයි මේ අනිමිත්තානුපස්සනාවෙන්, ශුන්‍යතානුපස්සනාවෙන්, අපනිහිතානුපස්සනාවෙන් වෙන්නේ.
විදේශ පින්වතෙක් අහලා තියෙනවා ස්වාමීන් වහන්ස, අභිධර්මයේ යනු කුමක්ද? එය නිවන සඳහා අත්‍යවශ්‍ය වේද?
අභිධර්මය කියන එක දැන් මේක වචනයක්. අභි විනය, අභි සීලය, අභි ධර්මය. අභි කියන්නේ ඉතා ගැඹුරු, අභිඤ්ඤය ගැඹුරු උසස් පිරිසිදු මට්ටමින් යමක් තියෙනවා නම් ඒකට බුද්ධ දේශනාවේ අභි කියන වචනේ තියෙනවා. අභි සීලය, අභි ධර්මය, අභි විනය, අභිඤ්ඤය මේ ආදී කොට. නමුත් මේක දැන් ඔය අද සම්මතයෙන් බුද්ධාගමේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ හෝ ඔය අභිධර්ම පන්තිවල හෝ උගන්න දේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අභිධර්මය නෙමෙයි. මේක අර අසංග ආචාර්ය කියන මේ මහායාන පඬිවරේ ලිව්වා අභිධර්ම සමුච්ඡය කියන පොතක් ඉන්දියාවේදී සංස්කෘත භාෂාවේ. ඒ පොත අභිධර්මාර්ථ සංග්‍රහය ඇටියට සිංහලටයි පාලියටයි පරිවර්තනය කළා. නමුත් ඒවා අද බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධාගමේ අභිධර්මය ඇටියට හැබැයි අර වචනමයි තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු අභිධර්මය තියෙන්නේ ප්‍රකරණ පොත් වල. ප්‍රකරණ කරනවා කියන්නේ ප්‍රකරණය. නැවත අලුතෙන් බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය පළවෙනි සංගීතයේදී, සංගායනාවේදී මේ උපමා කතා, පරිවාර කතා, අර තව නොයෙකුත් අතීත කතා, ජාතක කතා සියලු දේ අත්හැරලා ඒක තියෙන ධර්ම කාරණා විතරක් ප්‍රකරණය කළා. අභි විභංග ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, පට්ඨාන ප්‍රකරණය, මේ වගේ ප්‍රකරණ පොත් තියෙනවා. මේ ප්‍රකරණ පොත්වල තියෙන්නේ අත් වශයෙන්ම අර බුදුහාමුදුරුව දේශනා කරපු ඒ සූත්‍ර පිටකයේ තියෙන ඒ වගේම ඒ බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල දේශනා කරපු දේවල් වල තියෙන ඊටාම ගැඹුරු උසස් ධර්මය වෙන්කල් අරගෙන මේ විභංග ප්‍රකරණේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පဋාණ ප්‍රකරණේ සූවිති පဋාණේ හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේවා තමයි මේ අභි ධර්මය. මේවා තමයි ගැඹුරු ධර්මය. මේවා උපමා කතා, ආදර්ශ කතා, පරිවාර කතා, අතීත කතා, මේ ජාතක කතා කිසි දෙයක් කතා නැහැ. මේක තියෙන්නේ ගැඹුරු ධර්මයේ පමණයි. මේවාම ප්‍රයෝජනයට අරගෙන මේ පදවැල් මාර්ගන තමාර ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් අර අභිධර්ම සමුච්චය ලිව්වේ. නමුත් ඒවට ඊට පස්සේ ඒක සංඛ්‍යාලේඛනයක් විතරක් හැටියට තමා ඉගෙන ගන්න සුදුසු විදියට සකස් කිරීම තමා ඔය අභිධර්මය හැටියට අද උගන්වන්නේ. ඒක උගන්වන්න පුළුවන්. නමුත් නිවනට කිසිසේත්ම ඔය අභිධර්මයේ ඉගෙනුවට ඉගෙන ගත්තට තේරුම් ගත්තට සංඛ්‍යාලේඛනේ පාඩම් කරගත්තට විභාගේ පාස් කරගන්න උපකාර වෙනවා මිසක මේ ප්‍රායෝගිකව විපස්සනා අනුපස්සනා කරන්නට උපකාර වෙන්නේ නැහැ. නමුත් අර ප්‍රකරණ පොත්වල බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ගැඹුරු ධර්මයේ උසස් ධර්මයේ මේ සියලු ප්‍රකරණ පොත්වල මේ විපස්සනා අනුපස්සනා කරන්නට උපකාර වන ආකාරයට මේ ධර්මය කල්පලා විග්‍රහ කරලා පැහැදිලි කරලා විස්තර කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි බෞද්ධයන් හැටියට මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරනවා නම් මේ ප්‍රකරණ පොත් අනුගමනය කරනවා මිසක් කියවලා තේරුම් ගන්නවා මිසක් ඔය ඉන්දියාවේදී ලිව්ව අභිධර්ම සමුච්චය ආශ්‍රය කරගෙන හදාගත්ත ඔය සංඛ්‍යාලේඛන වැලක් වගේ දේ මොකටද අපි අද කටපාඩම් කරගෙන මතක තියාගෙන විභාග පාස් කරන්න යන්නේ කියන එකයි මං අහන්නේ. ඒක වැරදි දෙයක්. නිවනට කිසිසේත්ම ඔය අභිධර්මයේ උපකාර වෙන්නේ නැහැ. හැබැයි ප්‍රකරණ පොත්වල තියෙන විභංග ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය මේවා තියෙන දේවල් නිවනට උපකාර වන අභිඤ්ඤය අභිඤ්ඤාතං අභිඤ්ඤය ධර්ම අභිඤ්ඤය ධර්ම.
ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභී උත්තමයන් නිවන් අවබෝධ කරගනු ලබන්නේ උන්වහන්සේ අපවත් වන අවස්ථාවේදීද?
නෑ. කොයි වෙලාවෙත් වෙන්න පුළුවන්. මාර්ගඵල අවබෝධ කරගන්නේ මේ ධර්මය සමහර විට හිටගෙන ඉන්න පුළුවන්, ඉඳගෙන ඉන්න පුළුවන්. ඉඳගෙන බොහෝ විට සෝතාපන්න වුණේ බුදුහාමුදුරුව බුදු වෙන අවස්ථාවේ, බුදු ජීවත් වෙන කාලේ ඒ බණහන්න ඉඳගෙන බණහන්න ඉඳගෙන බණ අහන වෙලාව. අදත් ඒ වගේම තමයි මේ ධම්මචක්කුම් උදපාදි වෙන අවස්ථාව තමයි මගඵල ලබන්නේ. ඊට පස්සේ ආනපාන සති සමාධියේ පිහිටලා මේ පංචකාම නීවරණ ධර්ම ඉවත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදා වේදෙනකොට ඊතුරු මගඵල පූර්ණ වෙනවා. ක්‍රමානුකූලව බව, රාග බව, ද්වේෂ බව, මෝහ බවෙන් බව හිතෙන් උදුරා දානකොට බොජ්ජංග ධර්ම පූර්ණ වෙලා, ආර්ය අෂ්ටාංගික ධර්ම මතු වෙලා පූර්ණ වෙලා බුද්ධ ඥාන, සම්මා විමුක්තිය, සම්මා ඥාන මතු වෙනවා. ඒක තමයි ප්‍රඥා විමුක්තිය, අකුප්පාමේ චේතෝ විමුක්තිය කියන්නේ.
ස්වාමීන් වහන්සේ පොදු සමාජ සේවා කටයුත්තකදී ඊර්ෂ්‍යා සහගත පුද්ගලයෙකුගෙන් ඇති වූ දේශ සහගත හැසිරීම නිසා මෙතෙක් කල පැවති සුවදත්වයේ නැති විය. ඔහුගේ ක්‍රියාකලාපයේ සිහිපත් වන සෑම විටම මෛත්‍රීන් ඔහුව සිහිපත් කරමි. නමුත් ඔහු සමග පෙර පරිදි ඇති ආශ්‍රය කතාබහ නතර කෙලිමි. මේ වරදක්ද පහදා දෙන්න.
ඒක අර පරිවර්ජන පහතබ්බා. ඒක හොඳයි.
යං කිංචි සමුදයං ධම්මං සබ්බා සබ්බන්තං නිරෝධං ධම්මං යන පාඨය අනුව සෑම සිතුවිල්ලකම සමුදය තුලම නිරෝධය දැක යාමෙන් ප්‍රඥාව පහළ වී ලෝක නිරෝධය දැකගත හැකිද?
නෑ නෑ, ඒක නෙමෙයි මේක ඇත්තේ. ඒක වෙනස්. යං කිංචි සමුදය ධම්මං. යං කිව්වේ ඒ සමුදය ධම්මය හිතේ උපදින හැම අවස්ථාවකම ඒ සමුදේ ධර්මයේ සමුදේ ධර්මය හැටියට දැනගෙන ඒ සමුදේ නිරෝධ කරන්නට කටයුතු කිරීමයි යම් කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කිව්වේ. ඒ නිසා මේ හැම අවස්ථාවකම නෙමේ සමුදේ උපදින අවස්ථාවේ තමන්ගේ හිතේ සම්බන්ධයක් අලුතෙන් උපදින්නට එන වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තිය තමයි සමුදේ. ඒ අවස්ථාවේ ඒක අපි නිරෝධ කිරීම අර සතර අධිපට්ඨානෙ පිහිටීමෙන් කරන්න පුළුවන් ඒක තමයි කිව්වේ.
ජාතිපි දුක්ඛා යනුවෙන් බුද්ධ ධර්මයේ හඳුන්වන්නේ ඉපදීම දුකයි කියන එකද නැත්නම් ප්‍රිය ජාති දුකයි කියන
දැන් ඒක ගැන මීට ඉස්සෙල්ලා ඔය හතර ගැනම ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා එමනම් දුක්ඛාර සත්‍ය පිළිබඳව විග්‍රහයක් කරලා තියෙනවා. ඒක ගැන මේ කෙටියෙන්ම කියන්න අමාරුයි මේ වෙලාවේ. නමුත් ඒක පිළිබඳව විශේෂයෙන්ම පැයක විතර ධර්ම දේශනාවක් කරලා තියෙනවා. ඒක CD තැටියකින් අහන්න පුළුවන්, ඉන්ටර්නෙට් එකේ තියෙනවා. CD තැටියක් මෙහෙන් හොයාගෙන ගන්න පුළුවන්. මේ ළඟදිම පොය දවසක මේක විග්‍රහ කළා.
බුද්ධෝ තිලෝක සරණං බුද්ධෝ බුද්ධෝ සූර්ය නමෝ නදෝ එවන්තං සරණං තේ මං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මෙය්‍යං බයං සදා. ඒ වගේම ධම්මං තිලෝක සරණෝ සංඝෝ තිලෝක සරණෝ කියලා යන ගාථාවල තේරුම පහදා දෙන්න.
ඔබ ගාථාවේ බුද්ධ ධම්ම සංඝ කියන වචන තුන තේරුම් ගත්තා නම් ගාථාව තේරෙනවා. බුද්ධ කියන්නේ මොකද? බුදුහාමුදුරුව එහෙම නෙමෙයි. මොකද්ද? භව උදුරා, රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දැමීම. ධම්ම කියන්නේ අර බණ පොත නෙමෙයි. හේතුඵල ධර්මයට බහාගලපා බලා විනයට සසඳා බැලීම. සංඝෝ කියන්නේ හාමුදුරුවෝ නෙමෙයි, මේ සංසාරයට බැඳෙන සම්බන්ධතාවයක් අලුතෙන් ඇතිවන හැම අවස්ථාවකම ඒක ගහලා බිඳලා ඉවත් කිරීම සංඝෝ. ඒ අනුව සරණං, සර බව චර බව නැති වෙනවා, මේ නිවනට හේතු වෙනවා කියන එක.
අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, මගේ ස්වාම පුරුෂයා පැවිදි වීමට කැමැති බව මාහට පවසයි. මා එය ඉඩ නොදීම ලොකු පවද්ද? ලොකුම පවද්ද?
ඒක ඉතින් කල්පනා කරන්න ඕන මොකකින් හරි ගැටලුවකින් ප්‍රශ්නකින් මිදී නිදහස් වෙන්නද? එහෙම නැත්නම් යථා භූත ඥාන දර්ශනය ලැබිලා ඇත්ත වශයෙන්ම මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්න හදනවද? එහෙම නැත්නම් තාවකාලිකව මේ කරදර වලින් මිදී නිදහස් වෙන්න හදනවද කියලා කල්පනා කරන්න ඕන. යුතුයම් වගකීම් පැහැදාරලා නම් ඒක වැරදි. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් දැන් බෑ, දැන් මොකටද? අහන්නකෝ අහන්නකෝ. ඈ සංකපාල දන්නවද? සංකපාල චෛත්‍යයේ සංකපහල එතනම කන්ද මුදුනේ උඩ තියෙනවා. අද එකට කියනවා කජු ඇටි ආරන්නේ, එහෙම නැත්නම් උල්පතගම ආරන්නේ කියලාත් කියනවා. ආරණ්‍ය සේනාසනයකුත් තියෙනවා. ඇඹිලි පිටියට මෙහා ගොඩක වෙලට එහා පල්ලෙවැද්ද. එතන පල්ලෙවැද්දේ කජු ඇටි ආරණ්‍ය කියන හන්දියෙන් හැරිලා කිලෝමීටර් 5ක් විතර යන්න ඕන ටිකක් දුෂ්කර පාරක. එතන තියෙනවා ටිකක් කැලෑබද කඳු මුදුනක සාමාන්‍ය කෙනෙකුට යන්න බැරි තැනක ලොකු කන්දක් මුදුනේ ඔය කියන අර හතර පැත්තම වට කරපු ලොකු ගල් වලින් බැඳපු කුටියක්. ඒකේ යටින් තියෙනවා හිලක් කෑම බීම ඒ කාලේ දෙන්න හදලා තියෙනවා. ඒක එතන තමයි සංකර්ෂණ වල. මෙතනක් තියෙනවා ඉනිමගක් තිබිලා, රත්තරන් ඉනිමගක් තිබිලා කපාගෙනත් ගිහින් තියෙනවා කවුරු හරි. මෙතන නම් ඇත්තම ඉනිමගක් තිබිලා තියෙනවා. ආහසට නගින්න ඉනිමක් නෙමෙයි මේ. මේවා තියෙන්නේ අර කුටියට ඇතුළට බහින්න තිබුණ ඉනිමග. හොඳයි, එහෙනම් අදට මේ පොසොන් පොහොය දවසේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව මෙතකින් අවසానයි. දැන් තියෙනවා තවත් කරුණු දෙකක් ඉෂ්ට කරන්නට. අපි දැන් වසර ගණනාවක් තුල මේම දස දහස් ගණනක් සිය දහස් ගණනක් මේ වගේ තුන්සිත පහදාගත්ත පිරිසිදු චේතනාවක් ඇතුව නිවන් මාර්ගයේ අනුගමනය කරන්නට සැදී පැහැදී කටයුතු කරන බොහෝ පිරිසක් මේ තැන්වලට දෛනිකව පොය දවසට රැස් වෙනවා. මේ සියලු අයගේ තුන්සිත පහදාගෙන සත්‍යක්‍රියාවක් කරලා අපි මේ විශ්වයට විශේෂයෙන්ම මේ මේ දවස්වල ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර බොහොම දරුණු වෙලා කිලුටු වෙලා සියලු මිනිසුන්ට අහිතකර විදියට හැසිරෙනවා. ඒ නිසා අද වන විට මේ සත්‍යක්‍රියා බලය ඉතාම වැදගත්. මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර යම් ආකාරයකට මිනිසුන්ට හිතකරසේ ක්‍රියාත්මක වෙන්නට එහෙම නැත්නම් අර සම්පකම්පිතං කියන එක පාලනය කරන්න. ඉතින් ඒ නිසා සෑම කෙනෙක්ම තුන්සිත පහදාගෙන රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව විනාඩි 4ක පමණ කෙටි කාලයක් සත්‍යක්‍රියා බලයක් පතුරවලා මේ විශ්වයට මේ මහා භූත හතරට පිරිසිදු සුදු කිරණ ශක්තිය පතුරවලා මේ කම්පණය, මේ ප්‍රකම්පණය, මේ සම්පකම්පණය යම් ආකාරයකට පාලනය කරන්නට පුළුවන් ශක්තියක් අපිට නිර්මාණය කරන්න හදන්න පුළුවන්කම තියෙනවා. ඒක අපේ යුතුකමක් වගකීමක්. අපි ධර්ම මාර්ගයේ යන හැම කෙනෙක්ම මේ විශ්වය යම් ආකාරයකට පිරිසිදු කරන්නට උපකාර වන විදියට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුරවලා ඒ සත්‍යක්‍රියා බලයක් පතුරවලා ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියන ආකාරයට ඒ සත්‍යක්‍රියා බලයෙන් මේ ජීවත් වෙලා ඉන්න විඥාණයෙන් කටයුතු කරන සියලු අයටත් සියලුම විශ්වයේ ඉන්න සියලු ප්‍රාණීන්ට, සියලු භූතීන්ට, සියලු පණ ඇති සත්වන්ට සබ්බ පාන භූත හිතාය අනුකම්පාය කියන සත්වයෙන් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා කියන සත්‍යක්‍රියා බලයක් පතුරවන්න ඕන. ඒ නිසා සතර මහා භූතයන්ටත් සියලු ගහකොළවලටත් සියලු පණ ඇති සියලු මිනිසුන්ට, සත්තුන්ට, භූතයන්ට, පෙරේතයන්ට, දෙවි දේවතාවන්ටත් මේ සත්‍යක්‍රියා බලයෙන් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා කියලා කවුරුත් සාදුකාරයක් දීලා විනාඩි 4ක් පිරිසිදු සත්‍යක්‍රියා බලයක් පතුරවන්න. දෙයනම් කවුරුත් සාදුකාරයන් සියලුම පිංගතුන්ටත් ඒ වගේම මේ විශ්වයටත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත අතරටත් සියලුම සත්වයන්ට ප්‍රාණීන්ටත් පණ ඇති නැති සියලු ගහ කොළ ආදී දේවල් වලටත් මේ සත්‍ය ක්‍රියා බලයෙන් යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සාහනයක් වේවා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා සාදුකාරය. දැන් තියෙන්නේ අවසාන පියවර. දැන් අපි මේ අවස්ථාවේ පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. සීපත් කළ යුතු කර්ම කාරණා කීපයක් තියෙනවා. මේ ධර්මායතනය මේ නිවන් මඟ විවෘත කරන්නට අප කැප වෙලා කටයුතු කරන බොහෝ පින්වතුන්ගේ මැදිහත් වීම මත සමන් මහත්මයා විසින් තමන්ගේ ධනය ඉඩකඩම් දේපොළ සියලු දේ මේ කැප කරලා පූජා කරලා මේ වගේ ආයතනයක් සකස් කළා. ඒ වගේම මේ ගොඩනැගිලි හැදුවා නොයෙකුත් අයගේ ශ්‍රමයෙන් මහන්සියෙන් මුදල් වලින් පරිත්‍යාග වලින්. ඒ වගේම මේ මාසයක් දෙකක් ඇතුළත මේ පැරණි තිබුණු ඒ ශබ්ද විකාශනයේ ඒ සංනිවේදන ක්‍රමය වෙනස් කළා. අලුතෙන් කැමරා අරගෙන මුළු ලෝකයටම විශ්වයටම හැම රටකටම හැම පුද්ගලයෙකුටම ප්‍රශ්න අහන්න පුළුවන් විදිහටත් ඒ වගේම ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් විදිහටත් ඒ වගේම මේ ධර්ම දේශනාව සජීවීව ශ්‍රවණය කරන්න පුළුවන් විදිහටත් විශාල වියදමක් දරලා සකස් කළා. ඒ වෙනුවෙන් බොහෝ අය නම් සඳහන් නොකළට බොහෝ පින්වතුන් මුදලින් ආධාර කළා. ඒ වගේම තවත් වජිර මහත්මයා, කාර්යවසම් මහත්මයා වගේ අය, ජයසිංහ මහත්මයා, තවත් බොහෝ පිරිස් මං නම් සඳහන් නොකළට මේකට අප කැප වෙලා දිවාරය නොබලා නොතකා බොහෝ මහන්සියලා අප කැප වෙලා කටයුතු කළා. මේ පින්වතුන්ට මේ ධර්ම ශ්‍රවණය, මේ ධර්ම දාණය ලබා දෙන්නේ. ඒ සියලු දෙනාවත් අපි සිහිපත් කළා. මං මට නම් වශයෙන් කියන්න බැරි වුණාට තවත් බොහෝ පින්වත් පිරිසක් මේක සඳහා කෙලින්ම සෝ වක්‍රවෝ නොඑක ආකාරයෙන් දායක වෙලා තිනවා. ඒ සියලු දෙනාවත් අපි සිහිපත් කරන්න බොහොම යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව. ඒ වගේම මේ පින්වතුන් බොහෝ අයට බොහොම පහසුකම් ඇතුව දානමාන සකස් කරලා සම්පාදනය කළා. ඒ වගේම ඉඳගන්න පිරිසිදුව මේ ශාලාවන් පුටු සුද්ධ කරලා පවිත්‍ර කරලා හොදලා පිරිසිදු කරලා දවස් දෙකක් තුල බොහෝ පිරිසක් ඇවිල්ලා කටයුතු කළා. මේ ස්ථානයේ මේ ආකාරයට සුදුසු සත්වයකට පත් කළා. ඉතින් ඒ සියලු දෙනාටත් අපි යම් ආකාරයක මේ පුණ්‍ය ශක්තියකින් පින් දීලා පින් පවරලා ඒ අයටත් මේ පුණ්‍ය ශක්තිය බලයෙන් ඒ අයට සසර දුකින් මිදී නිදහස් වන්නට ඒ අය ණය ගෙව්වා කියලා හිතන්න ඕන. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාටමත් ඒ වගේම අද හිල් දාණය, දවල් දාණය පූජා කළේ ඒ ජගත් මහත්මයා ඇතුළු ඒ කලගෙඩියේ සිට පැමිණි තිහාරියේ ඒ පිට පැමිණි ඒ සියලු පින්වතුන්ටත් අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම මේ පින්වතුන් මෙතනට නොපැමිණියා නම් අපිට මේ දානමාන කරන්නත් බෑ, මේ ධර්ම දේශනා කරන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ සියලු පින්වතුන්ගේ බොහෝ ඥාති මිත්‍රාදීන් ඉන්නවා පින් ගන්න, පින් බලාපොරොත්තු වෙන. ඒ සියලු දෙනාගේ චිත සතුටු වෙන ආකාරයට, ඒ සියලු දෙනාවත් ඒ දුකින් මුදියා නිදහස් වන ආකාරයට, ඒ සියලු පරිදත් උපජීවීන්ටත් අපි ඒ අයට අප කැපකොට පින් දී පින් පවරා පින් අනුමෝදන් කරලා ඒ අයට මුදවා නිදහස් කරන්න කටයුතු කරන්න. ඒ නිසා මේ සියලු දෙනා කල්පනා කරගන්න ඕන අද දවස මේ උදේ ආපු වෙලේ ඉඳන් මේ වෙලාව දක්වා තුන්සිත පහදාගෙන යහපත් චේතනාවකින් පිරිසිදු සිතකින් මේ ධර්මඥානයක්, ධර්ම අවබෝධයක් ලබා ගත්ත දහම් මත පහදාගත්තා. ඒ දහම් මත පැහැදීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ පින් දීලා කුසලයක් බවට පත් කරගන්න, තමන්ගේ හිතේ තියෙන කෙලෙස් අයින් කළා, මේ සංසාර ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වෙන්න. ඉතින් ඒ අනුව සියලුම දෙනා තුන්සිත පහදාගෙන පිරිසිදු සිතක් ඇතුව ඒ තම තමන්ගේ සියලු ඥාතීන්ටත් ඒ උදව් උපකාර කළ, අපකප් වී කටයුතු කළ සියලු දෙනාටත්, මේ ධර්ම දාණයට සම්බන්ධ වූ සහභාගී වූ සියලුම දෙනාටත් පින් දීලා පින් පවරලා පින් අනුභවයන් කළ එයාගෙන් යැපෙන ඒ පරදත් උපජීවීන් සියලු දෙනාටත් පින් දීලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු දෙනාටත් සසර දුකින් මිදී නිදහස් වන්නට මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනාව වේවා කියලා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරලා පින් දීලා පින් පවරන්න හොඳයි එහෙනම් අද මේ වැඩසටහන මෙතකින් අවසానයි. ජූලි මාසේ දෙවෙනිදා ඉඳලා නවවෙනිදා දක්වා භාවනා වැඩසටහනක් තියෙනවා දවස් 7ක. තවත් කීප දෙනෙකුට ඉඩ තියෙන නිසා කැමති කෙනෙකුට අර අපේ ලියන මහත්මයා හම් වෙලා නම දීලා යන්න පුළුවන්. අනිවාර්යෙන් පැමිණින අය කැමති අය කීප දෙනෙක් ඉන්නවනේ.